සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස ඉතින් මේ වාසික වෙන්න ඕගොල්ලෝගෙන් මට සුවර පහසුවක් අහන්න බැරි වුණා තාම නේද? ඔයගොල්ලෝ සුව පහසුවෙන් ඉන්නවද? එහෙනම්
බොහොම
ඇහුවද? එහෙනම් කොහොමද? මම කායික සුව පහසුව ගැන එහෙම ඇහුවද වෙයි ඈ? නේද? නේද? බිම ඔහොම වාඩි වෙලා ඉන්නකොට එච්චර සුව පහසුවක් නැහැ. ඉතින් හිතේ සුවපහසුව තියනවනම් ඒක තමයි අපට වෙන්න ඕනේ නේද? ඉතින් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා නකුල කියලා උපාසක මහත්තයෙක්. ආරදින් නකුල පිතා නේද? නකුල පිතා කියලා. නකුල කියන තරුණයාගේ තාත්තා. ඒක නකුල පිතා කියලා තමයි ඉතින් ලස්සන සූත්‍ර දේශනාව නේද? ඒකයි මේ හිතේ සුවපහසු ගැන හුඹේ. නිකමට නෙවෙයි. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කියනවා, ස්වාමීනි මම හොඳටම වයසට ගිහිල්ලා දැන් ගොඩක් දිරලා කාලය හොඳටම ගෙවිලා නාකි වෙලා හොඳටම වැඩි කාලයක් ජීවත් වෙයි කියලා කියන්න අමාරු ඉඩදු ගොඩයි. ස්වාමීනි ඒ හින්දා මට නිතරම ඔබ වහන්සේ දකින්න එන්න විදිය නැහැ. මේ හිත දියුණු කරන මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා දකින්න එන්න අමාරුයි. මට හිතට තියෙන පීඩාවන් ඒකයි. මොකද තියෙන පීඩාව? මේ හිත දියුණු කරන භික්ෂුන් වහන්සේලා දකින්න අමාරුයි. දැන් මම වයසට ගිහිල්ලා ලෙඩ ගොඩයි. ඒ නිසා එන්න අමාරුයි ස්වාමීනි. ඒ නිසා මට බොහෝ කාලයක් යහපත පිණිස පවතින අවවාදයක් කරන්න. මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, උපාසකතුමනි ඔබ හොම්ම වයි. ඔය කිව්ව කාරණාව එහෙමමයි. මේ ශරීරය කියන්නේ ලෙඩවලට කූඩුවක්, නිදානයක්. ලෙඩ හැදෙන්න තියෙන මේක නිදානයක් වගේ තමයි මේ ශරීරය කියන්නේ ලෙඩවලට. කුරුල්ලු ඇවිල්ලා ලැබෙන බිත්තර දාන්න තියෙන කූඩුවක් වගේ මේකේ ඇවිල්ලා නවතින්නේ ලෙඩ රෝගම තමයි ශරීරය කියන මෙන්න මේ දේ. ඉතින් ඒ හින්දා යම් කිසි කෙනෙක් මේ ලෙඩ රෝගවන් වලට ආකරයක් වෙච්ච, නිදානයක් වෙච්ච, කූඩුවක් වෙච්ච මේ ශරීරය ගැන මොහොතක් හරි නිරෝගීව තියෙනවා කියලා හිතනවා නම් ඒ මෝඩකමෙන් තමයි. කෙනෙක් හිතනවා නම් බොහොම හොඳට මම නිරෝගීව ඉන්නවා කියලා, කිමං යත්‍ර බාල්‍යං කියලා වචනයක් කියන්නේ වෙන මොකද්ද ඉතින්? නොදන්නාගම මෝඩකම නිසාමයි. ඒ කියන්නේ මොහොතක්වත් සතුටු වෙන්න එපා කියනවා. මේ ශරීරය හොඳට තියෙනවා, නිරෝගීව තියෙනවා කියලා. මේක මොහොතින් පෙරලෙනවා. ලෙඩ ඇවිල්ලා තැම්පත් වෙන්න තියෙන කූඩුවක් මේක. ඒ නිසා උපාසකතුමනි ඔබ මෙහෙම හික්මෙන්න ඕනේ. ලෙඩ වෙන ශරීරයේ ලෙඩ වුණාවේ දිරලයන් ඔබේ ශරීරය දිරල ගියදේ. හැබැයි මම හිතනම් ලෙඩ කරගන්නේ නෑ කියලා විතරක් ඔබ හිතන්න. වදුවේ ඔය ශරීරය නම් ලෙඩ වෙලා යන එකක්මයි. ඒ ලෙඩ වෙලා යන ශරීරයේ ලෙඩ වෙලා ගියදේ ඒක නවත්තන්න පුළුවන්කම නෑ. හැබැයි ඔබ හිත ලෙඩ කරගන්නේ නෑ කියලා හික්මෙන්නෝනේ කියලා කිව්වා. ඔහු කියපු ගමන් පුදුම සතුටකින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දැන් ආපහු යනවා. ඔබ ධර්මාර්ථ දැන් ආපහු යනකොට ඒ ආසන්නේ පාරායිනේ ගහක් යට සාරිපුත්ත මහරහතන් වහන්සේ රමණීයව තාගෙන භාවනා කරනවා. දකින්නවා යනකොට තිබුණු මූණට වඩා හරි සතුටු මූණකින් දැන් මේ උපාසක මහත්තයා එනවා. ඒ හින්දා සාරිපුත්ත මහරහතන් වහන්සේ කතා කරනවා, උපාසකතුමනි, ඔබ මේ මූණ හරි ප්‍රසන්නයි. බොහොම සතුටින් පිළිලා තියෙනයි. ඕඩ බුදුරජාණන් වහන්සේගේ මොකක් හරි විශේෂ ධර්ම කාරණාවක් එහෙම හන්ද ලැබුණද? දැන් ස්වාමීනි ඇයි නැත්තේ? භාග්‍යතුන් වහන්සේ මම අද ධර්මයෙන් මව අභිෂේක කළා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මය කියන දෙයින් මව අද අභිෂේක කළා. ඊට පස්සේ කියන උපාසකතුමනි ඔබට කරදරයක් නැත්තම් මටත් ඒ ධර්ම කාරණාව කියනවා. ඊට පස්සේ වෙච්ච සාකච්ඡාව කියනවා, ස්වාමීනි මම ගිහින් කිව්වා මම හොඳටම නා කියලා. හරි වේ, හොඳටම දුර්වල වෙලා නිතරම ගැළුරෝ හැදෙනවා මට දැන්. ඔබ වහන්සේ බලන්න එන්න විදියක් නැහැ. හිත වඩන මහා සංඝරත්නය දකින්න එන්න විදියක් නැහැ. මම හරි හිත පීඩාවෙන් ඉන්නේ කියලා මං කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ශරීරය කියන්නේ ලෙඩවලට කූඩුවක්, ආහාරයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් ලැබෙන මේ ශරීරය ගැන මොහොතක් හරි නිරෝගී කියලා හිතනවා නම් ඒ මෝඩකම නිසාමයි. ඒ නිසා උපාසකතුමනි ඔය ශරීරය ලෙඩ වුණ දේ. ඒක ලෙඩ වුණානේ. ඒකට කලබල වෙන්න ඕන නැහැ. හැබැයි ඔබ හිතට කරගන්න නැතුව ඉන්නයි කියලා මට කිව්වා. ඔක තමයි මට භාග්‍යතුන් වහන්සේ දුන්න දහම. එතකොට ආනම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් උපාසකතුමනි ඔබ වාක්‍යතුන් වහන්සේ මොන ගැහිලා ඔය කාරණාව අහන්න ලැබිලා ඔබගේ අර්ථය යන්නේ නැද්ද? වාක්‍යතුන් වහන්සේ කොහොම හිටියොත්ද ශරීරයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන්නේ? වාක්‍යතුන් වහන්සේ කොහොම හිටියොත්ද ශරීරය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අහන්න ඔබට හිතුනේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි මට ඔහොම හිතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා එතුමා යම් අර්ථයක් කරගෙන දැන් යනවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ දැන් කිව්ව කාරණාව මට අර්ථ විදියට කියලා දෙනවා නම් කොච්චර දුරකට හරි ඔබ වහන්සේ මුණ ගැහෙන්න මම එනවා. කොච්චර දුර ඈතකට හරි ඔබ වහන්සේව මුණ ගැහෙන්න හොයාගෙන මම එනවා. අනේ ඔබ වහන්සේ මට මේ අර්ථය කියන්න. ශරීරයේ ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ කොහොමද? ශරීරය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්නේ නැත්තේ කොහොමද කියලා කියා දෙන්න කියලා. අපි දැනගන්න කැමතිද? ආරේ එහෙනම් අපිත් තාම ශරීරයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන්නේ කොහොමද කියනවා බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. මෙන්න මෙහෙම, මේ ලෝකේ යම් කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා මේ ලෝකයට කියා දුන්නු සත්‍යම වූ ස්වභාවය දන්නේ නැහැ. ඒ සත්‍ය ස්වභාවය දන්නේ නැති එයාට රූපය කියන දේ මම කියලා හිතෙනවා. මොකද රූපය කියන දෙයට මම කියලා යාට හිතෙනවා. රූපය කියන දෙයට මගේ කියලා හිතෙනවා. අපිට එහෙම දෙන්නේ නැහැ නේද? ඒක කේස් ගහකට, රූම් ගහකට, නේල් පොත්තකට, දතකට, මේ සරවටිකට, මුත්‍රා ටිකකට, අසූති කියලා හොටුනට අපිට මම කියලා හිතෙන්නේ නැහැ නේද? ඉතින් නැත්තම් හරි. ඔක තමයි මම කියන්නේ. දැන් මේ ලෙඩ වෙන ශරීරයක් එක්ක ලෙඩ වෙන හිතක් සමග ඉන්න හැටි දැන් කියනකොට කියනවා යම් කිසි කෙනෙක් රූපය කියන දේ මම කියලා හරි මගේ කියලා හරි ගන්නවනම් හරිද? මම කියලා හරි මගේ කියලා හරි රූපය ගන්නවා නම් එතකොට ඔතනින් අපි ගන්නවා කියලා ඒ වචනේ ඉස්සරහට යන්නේ නැහැ. මං එහෙම යන්නේ දෙන්නේ නැහැ. ඒයි අප ආරූපේ මේ වගේ කියලා අතහරිනවා. එහෙම නෙවෙයි. ඒකට තමයි අර විස්තර කරලා පෙන්නන්නේ. දැන් මේ කෙස් ගාලුම් ගන්නේ පොත්ත සහිත මේ මම කියලා වටිනාකම දැන් තියන් ඉන්නේ මෙතනටනේ. එහෙනම් මේ අල්ල තියෙන්නේ මොකද්ද? රූපේ තමයි. එනොබුත් නෙවෙයි. ඊළඟට ඒවා තදුකෝස සීතල උෂ්ණ ආදී විදියට දැනෙන්නේ ස්වභාවය දැන් මම කියලා මගේ කියලා පිළිඅරගෙන තියෙනවා. එහෙනම් මේ පිළිඅරන් තියෙන්නේ මොකද්ද? රූපය. මේ රූපය කියලා යමක් මම හා මගේ කියලා පිළිගැනීම වුණා නම් තම් රූපම් විපරිණාම අඤ්ඤත භාවී. ඒ රූපයේම පෙරවීම වෙනස් වීම හේතු වෙයි. උපපති දුක්ඛ දෝමනසාන මම මගේ කියලා ගත්ත රූපය දැන් වෙනස් වෙනවා. දැන් කෙස් ටික ලොම් ටික නේබදු ආදී ටික සහිතව මේ රූප කියලා කියපු මේ ටික දැන් මම හා මගේ කියලා අපට අදහස තියෙනවා නම් දැන් මේ කෙස් ටික වෙනස් වෙනවා. එතකොට එහෙනම් එතකොට දුක එනවා. හරිද? පාට වෙනස් වෙනවා. එක එක වැඩිලා ඝනකමට තිබුණු ගතිය අඩු වෙලා ගියා. මොනවාද? කෙස්. ඉපදුනේ මොකද්ද? දුක. එහෙනම් රූපය ඔව් මම මගේ කියලා ගත්තට පස්සේ ඒ මම මගේ කියලා ගත්ත රූපයේ වෙනස් වීමක් වෙච්ච ගමන් දුක කියන දේ එනවා. මෙන්න මෙතෙන්ටයි කියන්නේ උපාසකතුමනේ ලෙඩ වෙන ශරීරයක් සහිත ලෙඩ වෙන හිතක් තියෙනවා කියලා. එහෙනම් ඔන්න ලෙඩ වෙන ශරීරයයි ලෙඩ වෙන හිතයි උතනින් ඉවර නැහැ. දැන් ඕගොල්ලොන්ට මට ඇති වෙන්නා වූ සැප ස්වභාවය ගැන කැමැත්ත තියෙනවා නම් මේ ශරීරයට මේ ජීවිතයට ඇති වෙන සතුට ස්වභාවයන් ගැන කැමති වෙලා සතුටු වෙලා ඒ සතුට සැපේ විඳින්නේ කවුද? ඒ සතුට සැපේ කාගෙද? මගේ. ඒ සතුට සැප විඳින්නේ කවුද? මම. යම් කෙනෙක් දැන් තමන්ට දැනෙන සැප වේදනාව සතුට වශයෙන් බාර ගන්නවා නම් මම විදියට මගේ විදියට පිළිගන්නවා නම් ඒ ඇති වුණු සතුටු ස්වභාවයම වෙනස් වෙලා යන එක සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? දුකේ. ඔන්න ඕකටයි කියන්නේ උපාසකතුමනි ලෙඩ වෙන ශරීරයක් සමග ලෙඩ වෙන හිතක් එක්ක ජීවත් වෙනවා කියලා. දැන් මට බොහෝ මොහොතකට පෙරීම වෙනවා අඳුනගන්න පුළුවන්. ඇහෙන එක බොහොම හොඳට වෙනවා. ඊටාම හොඳට අඳුන ගන්න පුළුවන්. රස දැනෙන එක හොඳට වෙනවා. ශරීරයට බොහොම හොඳට දැනීම් ටික තියෙනවා. ඔන්න ඔහොම ඒ දැනෙන අඳුන ගන්න දේවල් මම මගේ කියලා අපිට දැන් වටිනාකම තියෙනවා. එහෙම වටිනාකම් තියෙන අපිට පේන එක අඩු වෙලා යනවා. ඇහෙන එක අඩු වෙනවා. එක්ක ඇහෙන එක නැති වෙලා යනවා. දැන් සතුටුද? ශරීරයට බොහොම හොඳට දැනුණු පහසුව සමග දැනෙන බව තිබුණා. දැන් ශරීරයේ අත්පය හිරිවැටිලා, ඇඟිලි හිරිවැටිලා, කකුල් හිරිවැටිලා. දැන් දුකයි. එහෙනම් අඳුනා ගැනීම කියන දෙයකට මම මගේ කියලා ජීවිතේ බහැලා නම් ඒ අඳුනා ගන්න ස්වභාවය වෙනස් වුගම මොකද වෙන්නේ? දුක ජීවිතේට ගලහගෙන යනවා. මේකට තමයි කියන්නේ මොකද්ද? ලෙඩ වෙන ශරීරයක් සහිතවම ලෙඩ වෙන හිතක් එක ජීවත් වෙනවා. ඊළඟට කෙනෙක් බොහෝම කැමැත්තෙන් හිතන කල්පනා කරන එකට සතුටෙන් ඉන්නවා. ඒ හිතන්නේ කල්පනා කරන්නේ කවුද? තමා මම. ඒ වගේම යම් වෙලාවක මේ හිතන කල්පනා කරන තමන් කැමති දේවල් ඒ විදියට නෙවෙයි වෙන විදියට හිතෙන්න පටන් ගන්නවා. ඒ හිතපුච්ච දේවල් වෙනස් වෙලා නැති වෙලා යනවා, අවසන් වෙනවා. දැන් මොකද වෙන්නේ? දුක ජීවිතයට එනවා. මෙතනට කියනවා මොකද්ද? ලෙඩ වෙන ශරීරයක් සහිතව ලෙඩ වෙන හිතක් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝයි මමයි මේ හිතන කල්පනා කරන දේවල්ම කවුරු විදියටද දකින්නේ? තමන් විදියට දකිනවා, මම මගේ. එතකොට ඊළඟට ඒ හිතපු දේවල් මම මගේ කියලා බාරගත්ත කෙනාට හිතන විදියම වෙනස් වෙච්ච එක මම මොකද වෙන්නේ? ඒ හිතපු විදියෙන් ආයෙ දුක් පීඩා එනවා. ඒක නවත්තන්න පුළුවන්ද? අපි මේ වෙනකොට දහස් වාරයකට වඩා ඕව අත්විඳලා තියෙනවා. එහෙම නේද? ජීවිතය කියන්නේ උදේ හොඳට හිටියා, අවසන්කොට මේ හොටු ගලන්න පටන් ගන්නවා. ඒක දිගට දිගුම යනවා. දැන් මොකද? ශරීරය වෙනස් වුණා, රූපේ වෙනස් වුණා. දැන් මම ලෙඩ වෙච්ච එකේ දුක. උදේ සුවපහසුව තිබුණා, දැන් ඔළුවේ කක්කමයි බරයි හෙන්දිරිස්සාවත් එක්ක දැන් වේදනාව වෙනස් වෙලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දුක. මේ අපේ ජීවිතේ නෙවෙයිද? අපේ ජීවිතේ. එතකොට එහෙම ජීවත් වෙන එකට කිව්වා මොකද්ද? ලෙඩ වෙන හිත, ලෙඩ වෙන ශරීරය දෙකම. ඔව්, ශරීරයට ලෙඩ වෙනවා, හිතෙනුත් ලෙඩ වෙනවා කියන දේ වෙනවා. ඊළඟට විඥානය හිත, මේ මනස හිත කියන දේ මම මගේ කියලා කෙනෙක් බාරගත්තා නම් මේ විඥානය හිතේ වෙනස් වීම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? දුක දිහේ දුක. උපාසකතුමනි, මෙන්න මෙහෙම තමයි ලෙඩ වෙන හිතකුයි ලෙඩ වෙන ශරීරයකුයි කියන දේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? ශරීරය ලෙඩ වුණාවේ හිත ලෙඩ කරගන්න එපා. නේද? එහෙම තමයි කිව්වේ. ඊළඟට කියන උපාසකතුමනි, මෙන්න මෙහෙමයි ලෙඩ වෙන ශරීරයක් සහිත ලෙඩ නොවන හිතකින් ජීවත් වෙන්න. කොහොමද? බාහ්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අර්ථය හරියටම ජීවිතයට ගත්ත ආර්ය ශ්‍රාවකයා රූපය මම හෝ මගේ කියලා පිළිගන්නේ නැහැ. රූපය මම හෝ මගේ කියලා පිළිගන්නේ නැහැ නේද? බලන්නකෝ ළඟ තියෙන ඔය මහා පොළොවට, ඔය පැදුරට රට දියා ගන්නකො, ඕකට ඕගොල්ලෝ මම මගේ කියනවද? නැහැ නේද? බලන්නකෝ, නැහැ නේද? නැහැ. මේ තදගතියක් දැනෙනවා, මේ රූපය නේද, පටලිය. දැන් මේකද මම මගේ කියලා ඕගොල්ලෝ කියන්නේ? මම කියන්නේ නැහැ. නිසා මෙන්න මේ තදගතිය තියෙන මේක වෙනස් වෙලා ගියාට ඕගොල්ලෝ මම ලෙඩ වුණා කියලා අඬනවද, දුක් වෙනවද? නැහැ. එහෙනම් තදගතියක් වෙනස් වුණාට අපි අඬන්නේ දුක් වෙන්නේ නැහැ. දැන් මොන ඔහොම කියන්නේ මේ පැත්තට අල්ලාද තියා ගන්නකො නෙවෙයි. ආයෙත් මොකද්ද දැනෙන්නේ? ආයෙත් මොකද දැනෙන්නේ? ආයෙත් තදගතියක් දැනෙනවා. රූපය, පාඨවි ස්වභාවය. එහෙනම් ඉතින් මේක වෙනස් කරනත් අය කවදද වෙන දෙයක් නෑ නේද? ඒ කියන්නේ මේකට මොමගේ කියලා දහසක් ආවේ නෑ නේද? එහෙනම් මේ පටවිමයි. එහෙනම් මොමගේ කියලා දහස ගන්න සුදුසුද? සුදුසු නෑ, සුදුසු නෑ. නමුත් ඇවිල්ලානේ. එහෙනවනේ නේද? අන්න ඒක නවත්ත ගන්න තමයි අපි මේ ඇත්තම පෙන්නන්නේ. දුක තියෙන්නේ මේ කොටසකට මම කියලා අයිතිවාසිකම් කියපු හින්දා. අපි සාමාන්‍ය වැඩිපුර දෙයක් මගේ කියලා එකතු කරගන්න නේද කැමති? එහෙනම් පුතේ මේ අඩි 4ම අර 5ක් උස නේද? මේ අර්ධක දිගෑරියාම ඒ ප්‍රමාණයටම පළල තියෙන මේ තදගුරුසු ගතිය පිළිගන්නවට වඩා මේ මහ පොළොව ගොඩක් ලොකු වෙන්නේ නේද?
එහෙනම් මේ චුට්ටකට අපි කැමති නැහැ. අපි ගොඩක් ඉවරට කැමති පිරිසක් නේ. එහෙනම් අපි මම කියලා අර වැඩිපුර තියෙන කොටස පිළිගන්න ඕනේ. නමුත් අපි අර ඔක්කොම අතහරිනවා. ඒ ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා දිය වෙලා ගියාට, ඒවයේ ස්වરૂපය වෙනස් වුණාට, පාට වෙනස් වුණාට අපි කලබල නෑ. දැන් ඔන්න වැහලා 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 අමර තද ගතිය හේදිලා හේදිලා යනවා. අපි දැන් දුක් වෙනවද හෙට වෙලා? අනේ එහෙම වෙන්නේ නෑ. එහෙනම් අච්චර විශාල තද ගතියකට අපි මොවටිනාකම දීලා අතහැරියට පස්සේ අපිට දුක දෙවුන්නේ නෑ. වෙනස් වුණාට කඳු පිටින් නෑ ගියා නේද? ගිලා වැස්සා ඒව හොදගෙන ගංගාවලට ගිහිල්ලා ඒ තිබුණ තැන් හොයන්නවත් නැති වුණා. අපි කලබල නෑ. එහෙනම් ඒ තරම් පටවියකට වටිනාකම අතහැරපු අපි මේ චුට්ටක් මොකද්ද පුතේ අතහැරලා දාන්නේ? බුදුරජාණන් වහන්සේ ඒකයි මේ කියන්නේ. අපිට සංසන්දනය කරලා බලන්න මේ තරම් විශාල මහා පොළොවකට අපි පුද්ගලයෙක් කියන්නේ නෑ. සත්වයෙක් කියන්නේ නෑ. මම කියන්නේ නෑ. ඒ පටවි රූපය කියන පටවි මට්ටමමයි. දැන් කෙතුළුම් නියපතු හම්මස්නාර කියන්නේ මොනවාද? තදගතිය. ඒක මහ පොළොවට වැටිලා ඉවරුණාට පස්සේ ටික දවසක් ගියාම වෙන්නේ මොකද්ද? පස්. ඉතින් බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් තව කියනවා. ඒක බ්‍රාහ්මණේ කවුරුවත් ආදාහන කරපු නැති තැනක ආදාහන කරන්න ඕන කියලා කන්දක් මුදුනේ තිබුණු මහා ගහක් උදුරලා ඒ තැන බිම සමතලා කරලා තමන්ගේ චිතකය හදන්න ලෑස්තියෝ. බුදුරජාණන් වහන්සේ එතෙන් චාරිකාවේ යන ගමන් ගිහිල්ලාම මොකක්ද මේ මහා වැඩක් කරන්නේ කන්ද මුදුනට? ඊට පස්සේ කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම පිරිසුදු බ්‍රාහ්මණේ. වෙන කවුරුවත් පුච්චමු තැනක මම පුච්චන්න කැමති නෑ. බිම අපිරිසිදු වෙලා තියෙනවා. ඒ නිසා මේ ගහ අවුරුදු සිය ගාණක් පරණයි. මේ ගහේ මුල දහලා තිබුණු මේ කොටසේ නම් කවුරුවත් පුච්චලා නෑ. ඒ හින්දා මෙතන මම මරුණට පස්සේ ආදාහන කරන්න පුච්චන්න තමයි මේ ලෑස්ති කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බ්‍රාහ්මණේ ඔබේ ඔය නමින්ම, ඔබේ අද තියෙන ඔය නමින්ම ඔබ 18 වතාවක් මෙතන පුච්චලා තියෙනවා. ඔබේ ඔය තියෙන නමින්ම ඔබ වෙනත් නම් වලින් පුච්චපු වාර හිතන්න බැරිද? ඔබම අනිත් සත්වයෝ මැරිච්ච පුද්ගලයෝ මෙතන පුච්චපු වාර එතකොට කියන්න විදියක් නෑ කියනවා බ්‍රාහ්මණේ. ඔබේ මේ ශරීරයේ මේ මහ පොළවේ පස් නොවුණු තැනක් හොයාගන්න නෑ. ඔවුලෝ ඇවිදින ඉඳගෙන ඉන්න මේ දැන් අපේ සොහොන්, අපේම ශරීරයේ මෙහොතු වෙච්ච පස්. ඒකයි කඩසිවද්දිතා කියලා හරි ලස්සන වචනයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. මහ පොළොවට පස් එකතු කරලා එච්චරයි. එතකොට එක කල්පයක් ඇතුළත ඔබයි මමයි මැරිච්ච වාරවලදී ඒ මැරුණේ නැති තනක් කියලා මේ මහ පොළොවේ පෙන්වන්න පුළුවන් තනක් නෑ. එතකොට ඒ ඔක්කොමත් මම නෙවෙයිද? අද අපි මේකට මොවුම කියන ඉන්නා වගේ පෙර ජීවිතේකට ලැබිච්ච එකේට මොවුම කිව්වේ නැද්ද? ඊට කලින් ජීවිතේට. ඉතින් මේ ඔක්කොම අද මම නෙවෙයි කියලා මේ විසික් කරනකොට මේ එකක් විතරක් කියලා ගෙනෙන්නේ ඇයි? ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්න හදා ගන්න ඕනේ. එතකොට අද අපි මේ මහ පොළොව කියලා කියන්නේ අපි ආදරයෙන්ම රැක බලාගත්ත කෙස්ටිකට නෙවෙයිද? අද වගේම පුතේ නේද මේ ජීවිතේනකොට අපි කෙස්ටික බොහොම ආදරයෙන් ගෞරවයෙන් පරික්ෂම් කරාද රැක බලාගත්තද නැද්ද? ඒ කාලෙදී ඒකට සත්කාර කරන්න තිබුණා නම් සමාජයේ යම ඒ දේ කරමින් අපි වැළපලා ගත්තා. නියපොතු
දත්තික ශරීරය හැම දෙයක්ම බේතේට ටික දීලා පෝෂණය දීලා එහෙම ආදරයෙන්ම රැක බලාගත් ටිකක් තමයි අද අපිට දකින්න ලැබෙන්නේ. මේ මොකද්ද මේ මහ පොළොවේ තියෙන මහ පොළොවෙන් කියලා මතුවෙන හැම දෙයක්ම වෙන කාටවත් අත්‍යයිති නෑ, වෙන කාටවත් අත්‍යයිති නෑ. ඔබේ මගේම ශරීර කොටස්. දැන් අද ඔබේ මගේ ශරීරයෙන් එළියට පිටට වැටුණු කෙස්ක නියපොතු කෑල්ල දවල් දවස් කිහිපයක් කරනකොට මාස කිහිපයක් කරනකොට ඒක ඒ විදිහටමද නැත්නම් මොන ආයේ වැඩි පස් බවට පත් වෙලාද? වැඩි පස් බවට පත් වෙලා. එතකොට තවදුරටත් ඒ ගැන අපේ වටිනාකමක් තියනවද? නෑ. එහෙනම් මේ తాවකාලිකව රැඳිලා තියෙන පස් ටිකට වතුර ටිකට නැවේද අපි මේ අයිතිවාසිකම් කියන්නේ? හොඳට බලන්න නේද, මේ වෙලාවේ කඩපිටේ විකුණන්න තියෙන රෝල් පළතුරු වලට අපි කියලා කියනවාද? හාල් ටිකට, පොල් ටිකට නෑ නේද? තේ පොල ටිකට, වතුර ටිකට, සීනි ටිකට. හැබැයි දැන් ටිකට කලින් ඔය අතුල් කරා නේද? එතන පස්සේ මොකද වෙන්නේ? හරි මුදවයි. දැන් මම කියලා කියන්නේ බීපු කිරිතේකට එන්න නෙවෙයිද? ආපු බිස්කට් එකට එන්නේ. දැන් මේ මම කියලා මම කාට හරි පෙන්නනකොට අර පළතුරු විශේෂකත් සහිතව දැන් දීපු ටිකට නෙවෙයිද? එතකොට ටික මොහොතකින් බත් පාන් කෝපි මුන්නට එළවලු පළතුරු කියපු ටිකට ඊළඟට කියනවා කවුරු කියලාද? විලිලැජ්ජා නැති වැඩක් මේක. ඉතින් නැද්ද? මේකට තමයි කලකිරෙන්න ඕනේ. නේද? මේ බින්දති විරජ්‍යති කියලා කියන්නේ ඇයි? මේ කලකිරෙන්න ඕනේ වැඩ. වත්තං කෝපි මුන්නට දැන් මේ ටිකට කලින් පැත්තක තිබුණා මම මගේ කියලා කිව්වේ නෑ. ඒකද මේ මහපල ඇතුළට ගිල්ල ගවන් කියනවා. දැන් කවුද මේ ඉන්නේ? මේ මම. ඒ දේවල් ටික දැන් විලා ආය ශරීරයට අවශෝෂණය කරගත්තට පස්සේ හැදුනේ මොනවාද? කෙස්ලොම් නියමද වම්මස්නාර කියලා හැදිලා තියෙනවා. දැන් ඒක හැදුවේ කොහොමද? මොනවින්ද? ආහාර ටිකේ. දැන් ආහාර ටිකෙන් හදලා දුන්න ටික පුත්කලුවද? ඊට පස්සේ ආහාර ටිකෙන් හදපු ටිකම බිමට වැටිච්ච ගමන් ආයෙත් මම නෙවෙයි. චූටි මොහොතකට රැවටිලා තියෙන එකද? ආයෙ ගොඩක් කරලෙම නෑ. මේ මොහොතකට කලින් ඒවා බත්පාන් කවුරුනන්නට මහ පොළව මගේ නම් නෙවෙයි, මම නම් නෙවෙයි. අනනකොට කනකොටවත් මමද නෑ නෑ නෑ. මේ හපල ගිල්ල ඉවර වෙනකොටම කවුද? මම. ඊට පස්සේ ආයේ චුට්ටි වෙලාවක ආන් අර ටික එළියට ගිය ගමන් කවුද? නෑ නෑ, මම නෙවෙයි මගේ. දැන් අපට රැවටෙන එක අතහරින්න කියලා කියන්නේ කොයිකට කෝකටද? අර චුට්ටක් රැවටිලා දින දැනට මේක පිළිගන්න මොහොත ඔච්චරයි නේද? දැන් අපි අර්ථ නිශ්චය කරන නිශ්චය කරන බලන්න ආහාර ටිකේ ඇත්තත් එහෙමයි. ඒව මිනිසු සත්තු කියලා කියන්න පුළුවන් ඒවද? කෙස්ලොන් නියපොතු වම්මස්නාර ටිකත් පරීක්ෂණය කරලා බැලුවා අපි හවස්සල්ලේ. දැක්කද වටිනාකම? මේ වැඩන කෙස් ගහ මහ පොළොව මේ වැඩිච්ච ගහකින් වැඩිච්ච කොළයක් තරම්වත් අපි ඒ ගණන් ගන්නවද? ඒක මහ පොළොවට පස්සෙලා අර කොළය මහ පොළොවට පස්සෙලා ගියා වගේම මේ කෙස්ලොම් පස්සෙලා ගියා මහ පොළොවට මුරුමුණා. දැන් මෙතන තිබිලා තියෙන්නේ පටවි කියන ගතියම නේද? අද කාර්කසර රළු ස්වභාවය මහ පොළොවේ ගතියම නේද? එතකොට මහ පොළොවේ ගතියකට මහ පොළොව ස්වභාවයට නේද අපි මේ බැඳිලා ඉන්නේ. ඉතින් ඕකට බැඳිච්ච එකෙන් අපට ලැබිච්ච ලාභේ මොකද්ද? අපි ලාභ ලාභ වෙනම කරනවා නේද? ගිනොම් ඉගෙන ගත්ත පිළිසුත්තද නේද? ඉන්නා නේද? ආ, ඒකෙන් ලාභ ලාභ වෙනවා. දැන් තලගතියකට කෙස්ලොම් නේපුතු කියලා මහ පොළොවේ ගතියකට අපි මම කියලා බාරගත් එකෙන් අපිට කරගෙච්ච ලාභ මොනවාද? ලෙඩ වෙනවා මම කියලා තමයි ලැබිච්ච එක ලාභය. මේ මම වයසට යනවා කියලා අර කෙස්ලොම් වෙනස් වෙනකොට ඇති වෙන හිත් පීඩාව දුක තමයි ඊළඟ ලාභය. ඇයි මගේ ආදරණීය පිරිසගෙන් මට වෙන් වෙන්න සිද්ධ වුණා කියලා ප්‍රේමයෙන් වෙන්නේ වින්ද දුක තමයි ඊළඟ ලාභය. මම අහවති දහිනුවත් කැමති පිරිසක් එක්ක මට ඉන්න සිද්ධ වුණා කියලා අප්‍රියන් හමග එක්වීමේ දුක කියලා වින්ද ලාභය තමයි ඊළඟ ලාභය. ඊළඟට අනේ මම කොයි වෙලාවේ මැරෙයිද මට මොනවා වෙයිද කියලා මරණයටපත් වෙයි කියලා තියෙන බය තමයි ඔය ලැබිච්ච ලාභේ. ලාභ කියන්නේ ලැබීම. එහෙනම් ওই ටිකට කැමතිද අපි? ඔව් කැමති නැත්තම් මේ තදගතිය කියන චුට්ටක් රවටිලා තියෙන මෙන්න මේ දේට තියෙන රවටීම තියාගන්න සුදුසු නැහැ කියලා මෙහෙම විනිශ්චය කරලා වටිනාකම අත්හැරියොත් අර මහා විශාල මහ පොළොවට වෙනස් වීමක් වුණාට අපිට කලබල නැහැ වගේ මේ කෙස්ලුම් නියපොතු සහිත මේ කොටස් ටික වෙනස් වෙලා ගියාට මම වෙනස් වුණා කියලා ඕගොල්ලොන්ට මට කලබල දෙයිද? එන්නේ නැහැ. මේක හිතුවිල්ල මත තියෙන වෙන මොකක්වත් මත නෙමෙයි. ඒකේ ධර්මතාවය ගලන එකේ හැටි ගලන එක. ඒකපට ඒක මෙන්න සිද්ධ වෙනවා. වෙනමුත් වෙන්නේ වෙනන්නේ. ඒක ආපෝණම් මේක ගලන ගතිය තමයි. ඒ ගලන ගතියේ මහා විශාලව ගැළුවායි කියලා මට දුක පීඩාවක් වෙන්න පුළුවන්ද? මගේ වෙලාවක ස්වාමීන් වහන්සේට පිරිසක් කතා කරගෙන ගමන් මම කියනවා අන්න රෙසරේ තියෙන ටැප් එක දැන් ඇරියට පස්සේ හිතන්න ඕකෙන් රතු පාටට දියර මොනා හරි වැක්කේනවා. තේන්තර මොනා හරි දාලා රතු පාට දියර එක්කද ඕක දගෙන කොට අපට මගේ අත කැපිලා ලේ හැලෙනවා අය කියලා හැතිවිල්ල දෙනවද? මොඩ කතා මම කියන්නේ මෙච්චර වැඩිනේම නෙමෙයි. කියලා හිතන්න කියලා දැන් හදන්නේ හොඳට පේනවා රතු පාට. ඕ මෙන්න දියර ගතියක් කරනවා. ඕක දැක්කහම දැන් කෙනෙක්ගේ ශරීරයෙන් ලේ ගලනවා අය මගේ අත කැපිලා ලේ ගලනවා අය කියලා මට හිතුවේ දෙන්නේ නැන්නේ. හරිද? ඊළඟ මොහොතේ ඔන්න මෙන්න මෙහෙම තියන් ඉන්නකොට මෙන්න ලේ හැලෙනවා. රතු පාටට දියරයක් මෙන්න ගලනවා. දැන් මොකද? රතු පාට දියරයක් ආයෙත් ගලන් යනවා. ඒ රතු පාට දියර දකින්නකොට මොකද වෙන්නේ? ඉතින් මේ රතු පාට දියරයක් කියලා යන දෙකට කිසිම කලබලයක් නැහැ. මම මගේ කියලා වටිනාකම නැහැ. තවත් රතු පාට දියරයක් ගලන් යනකොට මම මගේ කියලා මෙන්න පටන් ගන්නවා හිතුවිලි ටික හැදෙන්න. එකද කලබල වෙන්නේ නැහැ. වෙහෙසට පීඩාව දුකටපත් වෙන්නේ නැහැ. අනිත් පීඩාව එතනදී පීඩාව වෙහෙස දුකට ජීවිතේ වහිනවා. ඒ බහැගත් වටිනාකම එතන තියෙන තාක්කල් දුක කියන දේ ජීවිතෙන් අත්හැරෙන්නේ නෑ. මානසික වෙහෙස පීඩාව කියන දේ තියෙනවා. දැන් මර සමස්තයක් වූ ගලන ගතිය අත්දැකීමට ඔබට මට සමාන වෙන්න පුළුවන් වුණා. ඒ වගේම මොහොතකින් මේ වෙලාවේ මම කියලා තියෙන තැනින් දැන් කෙරටි කෙලියට ගහපු ගමන් තවදුරටත් ඒක මමද? සෙමටික දැන් එළියට දැම්මහම ඒක මමද? ලේටික සරවටික දැන් එළියට දැම්මහම ඒක මමද? ආයෙ වටිනාකම් දෙන්න නැහැ. එහෙනම් එක මොහොතකින් මම මගේ කියලා වටිනාකම අතහැරනකොට දැන් ඉඳ ඇතුලේ ඉතුරු වුණු ලේටිකට තවදුරටත් මම කියන එක සාධාරණද අපි? ඇතුලේ තියෙන කෙල ටිකට මම කියන එක සාධාරණද? මෙතනින් දැන් එළියට පිට වුණු මොහොතේම ඒක කවුරුටවත් වටිනවද? මමද? හතර බලන්න අපේ ජීවිතේටම ගලපලා ආයෙ කවුරුටවත් මම මගේ කියලා එළියට කියනවද? ඒ කෙල ටිකක් නේද? එහෙනම් දැන් ඇතුලේ ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ඒ වෙලියට දාන්න තු දැන් අතුලේ තුරලා තියෙන කෙලටිකට දැන් මම කියන්නේ නම් සුදුසුද? ගැලපෙනවද? මම ආයෙත් අර වගේ මොහොතකින් එළියට ගිය ගමන් වටිනාකම බිඳුවක් වෙන දෙයක් නැහැ. ඉතින් ඔහොම ඕගොල්ලෝ මම විනිශ්චය කරන්න බලනකොට මේ ශරීරයේ ඕගොල්ලොන්ට මට වටිනා කියන කමක් එන්නේ නැහැ. ඒක හොඳට කරන්න ඕනේ. ඒකයි කායගත සතිය වැඩුව නැත්තම් නිවනට යන්නේ නැහැ කියන්නේ. මම මේ බොරුවක් කියනවා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ වචනේ මම කියන්නේ. වචන 20කින් කියනවා බුදුරජාණන් වහන්සේ ශරීරය ගැන මුල් කරගෙන විමසන එකේ වටිනාකම, කායානුපස්සනාවේ වටිනාකම. එර්මාද එතකොට අයියෝකට තේරෙන්නේ නොවටිනා වූ මෙහෙම තරකට මනස මේ තරම් තදින් බැහැගෙන තියෙන්නේ ඇයි? උදාහරණයකට ඕගොල්ලොන්ට මතක ඇයි එහෙම උනේ කියලා බලන්න. යම් දවසක ඉඳන් මෙන්න මේ ශරීරයේ රූපය කියන දේ අඳුනගන්න ලැබිලා මේ තමන් කියලා බාහිර කාමෙන් හරි දෝපකාරයෙන් හිතුවිල්ල හදාගත්තට පස්සේ අපි මේ ශරීරය මම කියන හැඟීමෙන් කී පාරක් මේක දිහා බලුවද? දෙතුන් පාර. දෙතුන් වතාවක් නෑ නෑ. කී පාරක් දවසට හිතුවද? මේක ලස්සනයි ප්‍රියමනාපයි කියලා නැවත නැවත හිතපු වාර කොච්චරද කියලා කියන්න පුළුවන්ද? බෑ බෑ කියන්න බැරි තරම්. එහෙම බෑගත්ත හැඟීමක් තියෙන්නේ රූපයට. ඒ හින්දා ලේසියෙන් ගලවන්න නම් ලේසියෙන් ගලවන්න බෑ. ගොඩක් දෙනෙක් මේ රූපයේ අප්‍රසන්න භාවයේ කතා කරන්න කැමති නැහැ. ඒ නිසා මේක හිතුවිලි මාත්‍රයක් කියලා ගහලා දාන්නේ මාත් එක්කයෝ බෑ. ගොඩාක් පිරිස රූපය ගැන කතා කරන්න දෙන්නේ නැහැ. හැබැයි මගේ ඉදිරියේ ප්‍රශ්න දාපු ගමන් නිස්සද්දයි. ඒගොල්ලොන්ට කියන ඕගොල්ලොන්ට එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ සමාධියේ ඉන්නේ දැන්. රූපය අත්හැරලා ඉන්නේ. කලබල බෑ. එහෙනම් එදමණියා කොටා ගත්තා නම් ගල් පිළිමේ අයිය එක හිතුවිල්ලක්. එහෙනම් හිතුවිල්ල හරවන්න පුළුවන් ධාර්මයකට පුළුවන්ද? නාම ධර්මතාවයක් දකින්න බෑ. අතපය දකින්න, කොන්ද දකින්න, නැගිටින්න ඉඳගන්න දකින්න පුළුවන්ද? නාම හැඟීම්. එහෙනම් ඒක ඉරියව් වෙනස් කරන්න කියලා දෙයකට යන්න පුළුවන්ද? එහෙනම් වාඩි වෙන්න මගේ ඉස්සරහ. මම බය 5 10 හෙළුවෙන්න තු වෙනවා. ඔබත් ඉන්න. එච්චරයි. නෑ 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 පුතේ. මේක පිළිවෙලක් තියෙනවා ගලවන්න ඕනේ. මේක තදින් බහැලා දෙන්නේ. ඔබ හිතුවිල්ල හරියට අඳුනගත්ත නම් හිතුවිල්ල ඒ මොහොතම නිෂ්ක්‍රිය කරනවා. එතකොට ඕගොල්ලන්ට ශරීරය හොල්ලන්න හිතෙන්නේ නැහැ. ඒක බරක්. ඕගොල්ලන්ට මේ භාවනාවෙන් ඉඳ තේරුම් ගන්න පුළුවන් වෙයි. අන්න ඒක ඉස්සෙල්ලා මේක අසූචි ටික අසූචි විදියටම අපි දකිනවා. ඒකට පණක් ජීවයක් නෑ. මහ පොළොවහාම ඒකින් අසූචි වලට හිතෙනවද පුතේ? නැගිටලා එහාට මෙහාට යන්න.
ඉඳන් හිටියද නැගිටින්න ඕනේ කියලා
නෑ
හිතෙන්න. ඒ තමයි පටවියේ ස්වභාවය. කෙස් ගහේ ඕක තේරුම් ගත්තාම දැන් මේ කලබල කරන්නේ කවුද? ආ මේ මේකට බැහැගෙන ඒක මම කියලා. එතකොට අසුචි මුත්‍රාලයේ සංසාරව කවුරු කියලාද මේ අල්ලලා තියන්නේ? මම දැන් එයාට නැගිටින්න ඕනේ. එයාට විදින්න ඕනේ. ආන් එතකොට තේරෙනවා අපි රූපේ කිඳා බැලලා ඉන්නේ. චුට්ටක් එහෙම නෙවෙයි හොඳට මතක තියාගන්න හොඳට අඳුන ගන්න. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා බොහොම පිළිවෙලට බොහොම පියවරෙන් පියවරට ලස්සනට අපේ ගොරෝසු වැරදි ටික අත්හරින්න ක්‍රමය කියලා දීලා තියෙනවා. අපි ඒක අත්හැරලා ඉක්මව අපට යන්න බැරි කොට හරි ලස්සන කතාවක් අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා. උන්වහන්සේ වචනෙම කියනවාකෝ නේද? ගලපෙන්නේ නැති වචන වෙන්න පුළුවන්. පීනන්න දන්නති මිනිස්සෙකුට ජංගි කොටයක් අන්දලා කැඹුරු මොහොතට අරන් ගිහින් උඩින් දානවලු. දැන් මොකද වෙන්නේ? බෙරේ බෙරෙන්නේ මැරෙනවා. අහන් ඒ වගේමයි මේ සාසනේ ක්‍රමානුකූලව පියවල පිළිවෙල වැඩ පිළිවෙල කරන්නේ නෑ. ගැලින්ම හිතුවilla හිතා ඉවරයි. බුද්ධ සාසනේ හැමදේම තියද්දී ඒකම ගිලිලා අවිරාහ වෙලා පැටලෙනවා. අර්ථයට එන්නේ ඒක මගේ කොමාව නෙවෙයි. මාත් එක්ක ඉන්න ස්වාමීන් වහන්සේලා පොහොයි කාලේ ඔය කට්ටිය ඇවිල්ලා රූපේ ගැන කතා කරන්න දෙන්නේ නැහැ කියලා කියලා උන්වහන්සේ මට එනවා නෝම කියනවා. නෑ මේක වෙරළේ ඉඳන් ක්‍රමානුකූලව මොකද කිව්වේ? පුරුදුවෙන් ගැඹුරට යනවා. ඊට පස්සේ ආ කිමිදෙන්න පුළුවන් නේද? ගැඹුරු මොහොතේ යාති දක්ෂේ ජීවිතේ මෙරගෙන ලස්සන දේවල් බලලා ගොඩට එනවා නේද? ඔව් අපි ශාසනය කියන්නේ එහෙම වාක්‍ය තුන් වහන්සේ ලස්සනට අපර ගොමන කියල වැඩ පිළිවෙල හදලා දෙලා තියෙනවා. ඒ නිසා ඔබයි මමයි මේ ජීවිතයේ ඇත්තගෙන මේ රූපයේ ඇත්තගෙන නැවත නැවත පණවිඩේ දුන්නත් ඕගොල්ලෝ හිතනවාද මේ මනස වටිනාකමින් මේ කල්ලාගේදී කියලා? නෑ අල්ලන්නේ නෑ. ඔගොල්ලොන්ට නැවත නැවත ඔගොල්ලොන්ට මට කරන්න කියන්නේ මොකද්ද? සතිපට්ඨානේ වඩන්න කියන්නේ කොහොමද? මම සතිපට්ඨානේ ගැන තාම කතා කරේ නැහැ නේද? නැහැ. අදාළලා මේ කියල තියෙන පිළිවෙලට වචන ටික කිව්වේ එහෙම නැහැ. කොහොමද බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ ගැන කියන්නේ? ඉද වෙක්ක වේවික්කු කායේ කායානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සං. ඔච්චරම කියා දෙන්න දුරලට කියා දෙන්න නෑ. එතකොට තේරෙයි සතිපට්ඨානය වඩන්න කිව්වේ කොහොමද? කායානුපස්සනා වඩන්න කිව්වේ කොහොමද? ඔව් දුක අවසන් කරන්නට කැමති කෙනා නේද? මේ ශාසනයේ ඒ දර්ශනය ධර්මතාවය දැනගත්තා වූ භික්ෂුව දුක අවසන් කරන්න කැමති කෙනා මොකද කරන්නේ? කයසේ ස්වરૂපය විදිහටම දකිමින් වාසය කරනවා. කොහොමද? ආතාපි මෙන්න මට අවශ්‍යම වදන. ආතාපි ආතාපි කියනවාද? රාගය දේශය හා මෝඩකම කියන දේ ඇති නොවන විදිහට වීරිය කරමි. සාමාන්‍ය අපි එකට කියන වචන කෙලස් තවන වීරිය කියලා. ඒකට මම කෙලස් කියනකොටම ඕගොල්ලෝ ලියලා දුන්නා. කෙලස් කියන්නේ මොකද්ද? ඔව් මේකට තියෙන කැමැත්ත. ඔව් රාගය කියන දේ ඇති නොවන විදිහට. ඊළඟට මේක අසුබයි පිළිකුල් කියලා බලන්න බලන්න මොකද්ද වෙන්නේ? මනසේ ගැටීම ඇති වෙනවා. ඕනේ දානවා ඉක්මනට මාර්ගඵල දෙන දැන් අරගෙන යනවා කියන්නේ.
ඉස්සරහ වැඩි වාජනයක් තියලා මේකේ ජරා වගේ තියෙන්නේ කියලා හිතන්න කියන. එතකොට මොකද වෙන්නේ? බඩ බෙරලිලා ඕමන දාපු ගමන් සෝතාපන්න ඵලය.
ඒ ආවේ මේ ශරීරය ගැන ගැටීම නෙවෙයිද? අප්‍රසන්න පිළිකුල් දේවල් දකිනකොට හිතේ ඇති වෙන අප්‍රසන්න ගතිය නිසා නෙවෙයිද වමන යන්නේ? ඔව්.
ඒ කියන්නේ ගැටීම නෙවෙයිද? ගැටීම. අකමැත්ත. එහෙනම් ආතාපි කියලා කිව්වේ අකමැත්ත තියාගෙන ඉන්න කියලාද කිව්වේ? නෑ.
මෝහය මුලාව සහිතව ඒකන හිතන්නද කිව්වේ?
නෑ.
මේ කාරණා තුනම බැහැර වෙන විදියට මොකද කරන්න කිව්වේ?
මනාව වීරිය පවත්තන්න ඕනේ.
සම්පජාන මොකකින්ද? බොහොම හොඳ නුවණින් යුතුවම සතිමා
මනාව සිහිය ඉදිරියට අරගෙන.
එහෙනම් අවුරුදු 50ට 70ක් නැවත
මේ කෙස්ලොම් නියපොතු හම්මස් නහර ටිකට දවසේ හිතා ගන්නවත් බැරි වාරයක් මම කියලා බහැගත් සංඥාව අහංකාරයේ හැංගීම නෙවෙයිද මේ බරපතලෝ තියෙන්නේ? එහෙනම් මේක අත්හරින්න සාමාන්‍ය වීර්යයකින් මේක කරලා හරියනවද? නෑ. ඒකයි කිව්වේ මෙන්න රාග දේශ මොහේ අවසන් වීම පිණිසම වීර්ය කරන්න සිහිය නුවණ ඔබ පවත්තන්න ඕනේ.
එතකොට ඕගොල්ලොන්ට තේරෙනවා පැයක් එකමාරක් මේ ශරීරයේ කොටස් ටිකේ තියෙන අසාර බව, හිස් බව, පිළිකුල් සාගත ස්වභාවය ආදී හිතාගෙන හිතාගෙන යනකොට ඇත්තටම අපිට මේකට වටිනාකමක් දෙන්න හිතෙන්නේ නැහැ නේද?
බාහිර ශරීරයේ රූපේ කියලා කියන්නේ වටිනාකමක් දෙන්න සුදුසු දෙයක් නැහැ කියලා අපිට හිතෙන්නේ නැද්ද? මේක නැවත ඕගොල්ලෝ මගේ මනසට මේක ඇත්ත කරගත්තෙත් හිතලා නම් මේක බොරුයි කියලා මේකේ තියෙන අසාර බව තේරුම් කරලා දෙන්න ඕන තිරලන වේද? ඒකට තමයි යෝනිසෝ මනසකාරය කියලා වචනයක් කිව්වා. රක මොකද්ද? මෙතුවක්කල් අපි මේ ශරීරය මේකේ ස්වභාවය බුදු දකින්නකොට මමමයි මගේමයි කියලා හිතුවේ යෝනිසෝ මනසකාරය දායෝනිසෝ. එහෙනම් දැන්
යෝනිසෝ මනසකාරය කියන්නේ හිතන්න තුරු ඉන්නගෙන නෙවෙයි. හොඳට හිතන්න ඕනේ. ඇත්ත විදිහට දැන් මෙච්චර කල් හිතලා තියෙන්නේ ඇත්තද නේද? මේ පැත්ත බලන්න. හරිද? පේනව නේද? හරි. පේනව නේද? දැන් මේක පෙන්නලා ඉපදුන දවසේ ඉඳන් ඕගොල්ලන්ට කියා දෙනවා මේ සත්‍යය. දැන් නෙවෙයි ඈ. දැන් ඕගොල්ලෝ පිළිගන්නේ එකයි මයික්මන්ඩම කියුවේ ඉපදුන දවසේ ඉඳන්.
ඔයගොල්ලෝ වට පිටාවේ දේවල් මොනාද කියලා අඳුන ගන්න පටන් ගන්නවනේ අවුරුද්දකම ආරනකොට නේද? එදා ඉඳන් ඔයගොල්ලොන්ට කියනවා මෙන්න මේ දේ පෙන්නලා මේ මොකද්ද? මේ සත්‍යය. නැවත හැමදෙයක්ම ඔයගොල්ලොන්ට මට උගන්වනවා මේ මොකද්ද? සත්‍යය කියලා. දැන් අපි මේ දිහා බලනකොට දැන් අපිට හිතෙන්නේ මොකක් කියලාද? අපි කියන්නේ මොකක් කියලාද? සත්‍යය. කොන්නොම අවුරුදු 50ට 70ක් ගියා. හරිද?
අද ඕගොල්ලොන්ට සත්‍යය කියන ස්වરૂපයට මේ කාර්යද කියලා බලන්න කෙනෙක් තොරතුරු නිශ්චය කරන්න ඕගොල්ලොන්ට දීලා මේක පරීක්ෂා කරන්න දෙනවා. පරීක්ෂා කරනවා. දැන් ඕගොල්ලෝ මේක පරීක්ෂා කරලා බලනවා.
දැන් ඕගොල්ලෝ සත්‍යය කියන කෙනාට අයිති වෙන්න ඕනේ පේන බව, කැහෙන බව ආදී නේද? මේ දේවල් සිද්ධ වෙන්න ඕන. දැන් මොදල පරීක්ෂා කරලා වුණා මේකට නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අවුරුද්ද දැන් මේකට මෙතුවක් කල සත්‍ය කියලා කිව්වට මේක විනිශ්චය කරාට පස්සේ අදහස අත්හරින්න වෙනවද නැද්ද? අත්හරින්න වෙනවා. මෙහෙම හිතන්නකො මම දවස් පහක් පුරාවට උත්සාහවත් වෙනවා ඕගොල්ලොන්ට මෙතන ඉඳන් මේක සත්‍ය කියලා ඔප්පු කරන්න. ඕගොල්ලෝ බාරගනින්ද? හෙට උදේම නේද පහන් කොහෙද මාතර කට්ටිය හිමීට බෑග් ටික අකුල්ලගෙන යන්න පටන් ගන්න හාමුදුරුවන්ට පිස්සු දෙදලා. ඇයි? අර උණුසුම් බෝතලයක් තියාගෙන සත්‍යය කියලා කියන්න හදනවා. ආය පිළිගන්නවද අපි?
මේ පේන පාට කළු සුදු පාට අපි සත්‍යය කියලා පිළිගන්නේ. අල්ලලා විල්ලත් බලනවා ආයේ තද ගොරෝසු ගතිය සීතල ගතිය තේරෙනවා. එහෙනම් සත්‍යය එහෙම නෙවෙයි. මම දැන් ඉදිරි දවස් තුනේම මොකද කරන්නේ? කොච්චර කිව්වත් ඔයගොල්ලෝ පිළිගන්නවද කියන්නේ? ඔයගොල්ලෝ කොයිතරම් ප්‍රඥාවන්තද? ඔයගොල්ලෝ කොයිතරම් ප්‍රඥාවන්තද? අය හාමුදුරුවෝ පිළිගන්නේ නෑ. ඒකයි ඔයගොල්ලොන්ට අමූලික සද්දාවක් නෙවෙයි තියන්නේ. කිසිවෙක් කියන බමණින් පිළිගන්නේ නෑ. හොඳට අර්ථ විශ්ලේෂණය කරලයි නොවනේ විමසලා ඔයගොල්ලෝ මම පිළිගන්නේ. හරි. නේද? අපි එතන තමයි අපට ඕනේ. මමත් උන්නේ එහෙම පිළිසක්ම තමයි. එතකොට නේද? දැන් ඒ විදිහට මම ඕගොල්ලොන්ගේ මේ ඉන්න නවන මට්ටමින් ඉන්න ඕගොල්ලොන්ට මෙහෙම දෙයක් කියන්න උත්සාහවත් වුණොත් මේක මිනිස්සෙක් සත්‍යයක් කියලා පැහැදිලිව මේක ඕගොල්ලොන්ගේ මනස පිළිගන්නේ නැති මෝඩ දෙයක් වෙනවා නේද? මේක මෝඩ දෙයක්. එහෙනම් අසත්‍ය කියන දෙයක් ඕගොල්ලොන්ට මේ වෙලාවේ ඔප්පු කරලා කියා දෙන්න පුළුවන්කම නෑ. ඒක මෝඩකමක් කියලා ඕගොල්ලෝ දන්නවා. ප්‍රතික්ෂේප මේක අහන්න කැමති වෙන්නේ නෑ. ඔයගොල්ලෝ ඒක පුරුදු කරන්න දැස්තිද? නමුත් අපේ ජීවිතේ අපි ඉපදුණු දවසේ ඉඳන් අපි දන්න කාලේ ඉඳන් පුතේ මේ මෙහෙම පේනකොට මේක ලස්සනයි මේකට සුවඳක් දෙන්න කියලා තමයි ඉගෙනුවේ. ප්‍රියමනාප විදියට බලන්න තමයි අපේ මනස නිර්මාණය වුණේ. මේක වටිනවා කියලා දකින්න තමයි අපේ හිතුවිලි ටික හැදුනේ. ඒ හිතුවිලි ටික තමයි මෙච්චර කල් අපි හදන්නේ. හැබැයි වටිනා විදියට ගන්න එතන මොකුත් අද මොකද විනිශ්චය කරනවා. මෙතන මොකුත් වටිනා විදියට ගන්න දැන් නුවණින් යුක්තව දැන් චූටි බොමාලට වගේ බොරු කරන්න බෑ අපට. එදා අපිට වරද්දක් කළා නේද? එදාකට වරද්දක් වෙලා දැන් අපි විනිශ්චය කරනවා ප්‍රඥාවෙන්. එදා අයෝනිසෝ මනසිකාරය කියලා කියා දුන්නු දේ අසුභ දේ සුභයි කියලා බලාගෙන සෝඳ තමයි අම්මට දුන්නේ. සෝඳ මෙතන සෝඳක් දෙන්න කියලා. මෙතන සෝඳක් දෙන්න කියලා මේ කොහොම වදරේ? එහෙම නේද? බොහොම පිළිකුල් සහගතයි. දාඩිය පුරුණු තෙල් හම මස් ලේසර් උපිරිත දන. නමුත් එතන වටිනා විදියට ඒ සංකල්පය හදිච්ච අපට දැන් ඒ දේවල් තියෙන තැන ලස්සන සුබ විදියට පේන්නේ නැද්ද? පේනවා. මේ තමයි විපෘති වෙච්ච සංඥාව. දැන් එහෙනම් මේක ප්‍රවෘත්ති කරගන්න ඕන නැද්ද? ප්‍රවෘත්ති කරගන්න ඕන. එහෙනම් ප්‍රවෘත්තිය කියලා කියන්නේ ඇත්ත ඇති විදියට හිතන්න නැතුව ඉන්නකද? ඇත්ත ඇති විදියට හිතා ගන්න ඕන. මේ අපිට පිස්සුවක් තියෙන්නේ. මහා දරා ගොඩකට ලස්සනයි සුබයි හොඳයි වටිනවා කියලා හිතන එක පිස්සුවක්. මේකදී අපි පුළුවන් තරම් මට නිදහසේ කතා කරන්න ඕනේ කියලා. රෙකෝඩ් නොවී තියෙනවා නම් හොඳයි. ඒවා බාහිර පිළිසකට තාක්ෂණය මගින් යන්න තෝ තියෙනවා නම් හොඳයි. මට බොහොම නිදහසේ කතා කරන්න ඕනේ සමාධිය හදන්න කතා කරනකොට. ඒක දැනෙන්න ඔව් කතා වහ කරන්න ඕන එක. නමුත් මේවා දෙකම කියලා මම මගේ ක්‍රමය මම අත්හරින්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලන්ට හානියක් නැහැ. නමුත් මේ වගේ මිනිස්සු සමහර දිනවලම හවිකාර කතා කියලා තේරෙන්නේ. නමුත් මට අදල්ලා මොකද මේක විකාරයක් විදියට තමයි අපිට හරියාකාරයේ දෙන්නේ විකාර විදියට. විපර්යාස. ඒ හින්දා අපි දැන් යෝනිසෝ මනසිකාරයට එන්න ඕනේ නේද?
සුභ සංඥාව අත්හරින්න නම් මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ? වැඩ කරන්න තියෙනවා. අසුභ සංඥාව උපද්දවගෙන යෝනිසෝ මනසිකාරේ යදි වේතුයි. ඒ කියන්නේ අඳුන ගන්න ඕනේ මෙන්න මේ අපි සුභයි කියලා ගත්ත තැන තියෙන්නේ සුභ ස්වභාවයක් නෙවෙයි. දැන් පුතේ ඒක ඔප්පු කරලා දෙන්න එච්චර අමාරු නෑ. ඇයි මේක අසුභ හින්දා? බැරි වෙලාවත් මේක නේද? ජීවිවක් කියන දෙයකට ලක්ෂණ ලබමු තිබුණා නම් මේක අජීවී දෙයක් කියලා කියන්න උත්සාහවත් වුණාට හරියන්නේ නැහැ. දැන් මේකේ ඇත්තටම මම ඕගොල්ලොන්ට මේක අජීවී ස්වභාවයක් කියලා අපි දන්න තොරතුරු ටිකේ තියෙන හින්දා මේක ජීවී දෙයක් කියලා කියන්න උත්සාහවත් වුණාට හරියන්නේ නැහැ. එහෙනම් මේ ශරීරයේ සුමදවත් භාවය තිබුණා නම් මේ ශරීරයේ ප්‍රියමනාප වූ ස්වභාවය තිබුණා නම් වටිනාකම තිබුණා නම් අපට කියන්න පුළුවන් වෙයිද මේක අසුබයි කියලා? පුළුවන්ද? එහෙනම් ඕගොල්ලෝ නැගිටලා යනවා මෙන්න මේකට මිනිස්සෙක් මම කියලා උගන්වන්නලා ඇති වෙනවා වගේ. හැබැයි ඕගොල්ලෝ නැගිටින්න බෑද? ඇයි? පැහැදිලිවම දන්නවා කියලා ටික නම් ජරාවමයි කියලා. නේද? මමත් දන්නවා ඕගොල්ලෝත් දන්නවා. දාඩිය ටික ජරාවමයි කියලා දන්නවා. බොහෝ මොහොතට මූණ සෝදලා නාවලා නේද මෙන්න මේ තිබුණු උරුම තෙල ටික අයින් වෙන විදියට ෆේෂල් වොෂ් බොඩි වොෂ් මොනාරි දාලා හොදලි කරලා ආයෙත් පැප්පේ භාගයක් කරනකොට මෙහෙම ඇවිල්ලා චුට්ටක් අදලා බලුවම මේ තියෙන තෙල් අවුරුම තෙල් ආයෙත් දුකද හවන්න පටන් ගන්නවා නවත්තන්න. එහෙනම් මේකේ ප්‍රියමනාපයි කියලා ගන්න පුළුවන්කමක්. ඉතින් මේක වටිනා වූ දේවල් තියෙනවා නම් මොකද වෙන්නේ? මේක විසිකන්නේ නැහැ. බලන්නකෝ අම්මා තාත්තා මරණයටපත් වුණාට පස්සේ අම්මා තාත්තගේ රණ්ඩුදී මුතුමණික් බාණ්ඩ ටික කවුද වල් පෙට්ටියට දාලා විසිකේ? බලන්න නේද? ඒවා මට ඇති දේවල් ආයෙ මට ඕනේ නැහැ කියලා කරාමු දෙක මාල වලලු කවුද විසිකේ? ඒ ඔක්කොම මට වැටුණා. මම ඒවා තියාගත්තා. හැබැයි අම්මගේ ගෙස්රුම් නියමතු අම්මා ස්නාත දෙවොතේ කොයි වටිනා වටිනා දේ තියාගත්ත නොවටිනා දේ මොකද කරේ? විසිකලා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි අපේම අපටම අපේ ජීවිත වෙනම පණකට දෙන්නේ නැද්ද? එහෙනම් දැන් මේ දරාගෙන බාර අරගෙන ඉල්ලගෙන තියෙන මේකෙත් චිරණ වේද? ඔච්චරයි. ඉතින් ඕගොල්ලෝ මෙහෙම සංසන්දනය කර කර බලන්න වෙනවා නේද? මහ පොළොවට සංසන්දනය කර කර බලන්න වෙනවා. අපේම කළු සුදු මුරු වර්ණ වල සංසන්දනය කර කර බලන්න වෙනවා. මේ කළු සුදු මුරු වර්ණ කියලා මේ හැම වෙන දේවල් ටිකට ඕගොල්ලෝ පිළිගන්නවද? දැන් මිනිස්සේ සත්‍යය කියලා නැමම කියලා ඉතින් කළු සුදු කියලා පේන දනකට මම වගේ කියලා දැන් හිතුවිල්ල හැදලා තියෙනවා නම් වැරද්දක් නෙවෙයිද? ලොකුවට ඉතින් මේ යෝනිසෝ මනසිකාරයේ ඇත්තම ඇදි ස්වභාවය හිතන්න පටන් ගත්තාම වෙන්නේ මොකද්ද? වැරද්ද කියලා මෙච්චර කල් වටිනාකමෙන් එල්ලලා තියෙන මේ බර හැංගීම අතහැරෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් තමයි මොකද්ද වෙන්නේ? කළු පාට සුදු පාට වුණාට මම වයසට ගියා කියලා පීඩාව නැහැද? හේතුව මෙන්න මේ පරිසරයේ කළුයි සුදුයි පාට දෙකක් තියෙනකොට වයසට ගියා කියලා මේකට කියනවා. කියනවාද? ඉතින් මේ තේන චිත්‍රයේ කළුයි සුදුයි දෙක පෙවුනොත් මම වයසට ගියා කියලා දුක් විඳින්න ඕනේ
එහෙම වුණද දුක් වෙනින්න මේ කළුසුදු වර්ණ පේනවා. ඒකට මම කළුසුදුයි කියනවාට ඒකට වයසට යම කියන්නේ. හැබැයි කළු මම කියලා ගත්තොත් ඒ සුදු පාට මම කියලා ගත්තොත් දැන් රූපේ මම වෙලා. එහෙනම් කළුවට තිබින්න ඕන දැන සුදු වුණාම දුකේ ඉන්නද? හිතලද රූපේ වර්ණය ඇල්ලුවා. දැන් එතකොට අපි සුදු පාටට අකමැති. එහෙම නේද? දැට්ටි කේම කළුම කළු වලට වුණා. නමක නෝගුළු කැමති පාට ගැන මේ තෝරන්නේ නැහැ. ඉතින් ඇයි මේ දැට්ටි සුදු කරන්නේ? නමක කළු කළා ගම්මන. මට ඉඳගෙන පොදු ප්‍රශ්න පුතේ දේ. මේ ප්‍රශ්න ඇදිරිච්ච ඉඳතම මේම හොයන්නේ. එහෙම රූපෙින්ද තමයි ටිකක් අමුතු විදියට මේ බුදුහාමුදුරුවෝ කියව දෙයක් තේරුම් ගන්න පුළුවන් කරගන්න. අපි අන්තිමේට බලුවම එක පාටකටවත් යමුද නැහැ. අපි චතලය යදදී බුදු දහතුරාවේ දෙවෙනි කාරණාව කියපු එක හරියට හරි. අපි ස්ථිර තීරණයක නැහැ. එක වෙලාවක් කියන සුදු පාට තමයි ලස්සනම කියලා. ඊළඟට කියන මොකද්ද? නෑ 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 කළු පාට තමයි ලස්සන. දැන් හරියන්නේ. ඊට පස්සේ දැන් කළු සුදු දෙකම ලස්සන නෑ කියනවා. රෝස පාට තමයි ඊළඟට ලස්සනම කියනවා. හේතුව තොල්පටි කළු පාට සුදු පාට කාල කරන්නේ නෑ. මම දැකලා නෑ කවුරුවත්. දැන් මේක තියෙනවනේ කොයි පාටද? ආ රෝස පාට රතු පාට. අඳුර බලන්නනේ මොකද්ද මේ වර්ණ ටිකක් නේද? මේ වර්ණ ටිකක් ඒ වෙලාවට එක කොටසකට මම කිව්වා ඒකේ වෙලාව ඒ විදිහටම තියෙන්න ඕන. එතකොටයි මම සතුටු. ඒ වර්ණය වෙනස් වෙච්ච ගම මම දුකටපත් වෙනවා නැද්ද? තව වෙලාවක වර්ණ ටිකක් දකින්න ඕනේ. ඒ විදිහට ඒ වෙලාව එතන තියෙන වර්ණ ටික වෙනස් වුණු ගම මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. දැන් මොබයි මමයි ජීවිතයේ දුකටපත් වෙන්නේ පේන වර්ණ ටිකේ කළු සුදු දුමුරු ටික දකින්න වර්ණ ටිකේ වෙනස් වීම මත අපේ ජීවිතයේ දුකට වැටෙනවා. මහා වැරද්ද. ඉතාල ගන්න බැරි තරම් වැරද්දක් වැටීමක් වෙලා. ඉතින් ඕගොල්ලොන්ට මට වර්ණ ටික විදියටම දකින්න පුළුවන් වුණත් නුවණ ගන්න පුළුවන් වුණත් ඕගොල්ලෝ මම වර්ණ ටිකකට මම මගේ කියලා කියයිද? මම කියලා කළු සුදු දුමුරු පාට ටිකකට කියයිද? කවදාවත් කියනවද? මේක ඕගොල්ලෝ පැහැදිලිවම දන්නවා. මේ වට පිටාව කළු සුදු දුමුරු පාට දැක්කට ඒවට එකටවත් මම කියන්නේ නෑ. ඒ මම කියලා වෙන කළු ටිකට තමයි ඊළඟට ආයෙත් මම කියන්නේ නේද? ඒ දකින්න කළු පාටට මම කියන්නේ නෑ. හැබැයි ඊළඟට ආයෙත් කළු පාටක් දකිනකොට මේ කවුද? මම. ඒක කළු පාට මම නෙවෙයි. ඊළඟට ඊළඟ කළු පාට මම. තවත් ටිකක් වෙලාවකින් යනකොට ආයෙත් කළු පාට. ඔව් මම කියපු ටිකම ආයෙත් කළු පාට. මෙන්න තැනක බිම වැටිලා තියෙනවා. ඒක ආයෙත් දකින්නවා. ඒත් කළු පාට පෙවුනට මමද? මම නෑ. මෙන්න ඔබ මම
විනිශ්චය කරලා බලනකොට වර්ණ ටිකකට මම කිව්වොත් මට වර්ණ ටික පාට ටික පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. එහෙනම් වර්ණ ටිකට පාලනය කරන්න බැරි වෙනස් වෙලා යන වර්ණ ටිකක් මම මගේ කියන කෙනාට ඒ වෙනස් වීම නිසා දුක උරුම වෙනවා, රෙන්න වෙන දෙයක් උරුම වෙන්නේ. එහෙනම් අපි වර්ණ ටිකක් මම මගේ කියලා වෙල්ලගත්ත වැරද්දකින් දුක් වෙනවා. හරිද? ඔව්. අපි හොයාගන්නවා මේ වට තාම හොයාගන්න බැරි වෙච්ච දේ කවුද? මම කියන්නේ කවුද කියන එක. ඔයගොල්ලෝ හම්බුණා. තමන් කියන්නේ මම කියන්නේ කවුද කියලා? ඒවට හම්බෙන්නේ නැහැ කවදාවත්. දැකලා මම කියලා, පෙනීලා මම කියලා දෙයක් හම්බ වෙලා නැහැ කියලා හොඳටම පැහැදිලි. හෙව්වට කළු සුදු දුමුරු වර්ණ ටික ඉක්මවා ගිය කිසිත් පෙනිලා නැහැ. කළු සුදු දුමුරු වර්ණ වලට කවදාවත් මම කියලා මම පිළි අරගෙන පිළිගන්නෙත් නැහැ. එහෙනම් කළු සුදු වර්ණ කියන ටිකකින් මම කියලා මේ කියන කෙනා දැකලා හම්බ වෙලා නැහැ. අන්න ඒ නිසා වර්ණ ටික වෙනස් වෙලා ගියාට අනන්නවල පෙන්න ෂෝ කරන්න මට මගේ කියලා මම මගේ කියලා අපිට දෙයක් ඉතුරු වෙන්න විදියකුත්. මට හම්බ වුණා කළුසුදු වර්ණ වලින් මාව අනන්නවල පෙන්න ෂෝ කරන්න දුක් දෙන්න පුළුවන්කම දෙනවා. නේද? මේක ප්‍රඥාවෙන්ම තරණය කරන්න ඔහු වෙන නොවන හරියටම ගන්න නම් දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දුන්නු ධම්මයේ අර්ථය කිව්වා රූපය කියන දෙයක් මමමගේ කියලා ගන්නේ නැහැලු කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම හරියට මහගෙන ඒ ධර්ම විමසන ශ්‍රාවකයාට රූපේ නම් මමමගේ කියලා ගන්න සුදුසු නැහැ කියලා තේරුණා. අපි දැන් යමක් නිශ්චය කරගත්තා නේද? ඔව්. වතුර ගලන ගතියකට මම කියන්නේ නැහැ. මේ දැනෙන තදගුරුසු ගතියකට මම කියන්නේ නැහැ. ඊළඟට දැනෙන උණුසුම් ගතියකට මම කියන්නේ නැහැ. හවායන හුළඟ ගතියකට මම කියන්නේ අපේ මනස එහෙම පිළිගන්නේ නැහැ. එහෙනම් පැහැදිලිව අපට තේරෙනවා මෙච්චර කල් මේ ඇත්ත නොදන්නා ගමෙන් පටවියාපෝ තේජෝ වායෝ කියපු ටික වර්ණ කියලා හම්බ වුණු මෙන්න මෙහෙම ටිකකට වැරදි දෘෂ්ටියක් හැඟීම නිර්මාණය වෙලා දැන් ඒ හැඟීම මත නෙවෙයිද අපි අනන්නේ වල පෙන්නේ ෂෝ කරන්නේ. මතකයි දුක්ඛාරය සත්‍ය. ඉපදිලා දුක් විඳිනවා, ලෙඩ වෙලා දුක් විඳිනවා, වයසට ගිහින් දුක් විඳිනවා, මරණයටපත් වෙලා දුක් විඳිනවා, ප්‍රියයන්ගේ වෙන්නලා දුක් විඳිනවා, අප්‍රියන් අයකලා දුක් විඳිනවා කියලා මේක නිර්මාණය වෙන්නේ මොකක් නිසාද? සමුදය ආර්ය සත්‍ය තණ්හාව නිසා කියලා කිව්වේ නැද්ද? එහෙනම් වර්ණ ටිකක් මම මගේ කියලා පිළිගත්තා නම් දැන් ඉපදිලා දුක් විඳින මම කියලා පෙන්නන්න බෑද? පටවියාපෝ තේජෝ වායෝ කියලා මම කියලා ඒකට කැමති වුණා නම්, සතුටු වුණා නම් දැන් ඉපදිලා ඉන්න මම ළඟ වෙන වයසට යන මැරෙන මම කියලා දුක් විඳින්න බෑද? එහෙනම් නිකන්ද මේ දුක් ටික තියෙන්නේ පිළිගත්ත බාරගත්ත වැරදි අදහසක් නිසාද? පිළිගත්ත බාරගත්ත වැරදි අදහසක් නිසා නැති දෙයක් තියෙන බවට. කවුද? මම. මගේ. හරි පුදුමයි නේද? මුළු ජීවිත කාලයක්ම මෙයාගෙන තමයි හැමදේම කරන්නේ. කවුරු වෙනද? මම වෙන්නේ.
කොතනවත් තොයලා පෙන්නන්න පුළුවන් කෙනෙක්ද?
ඒ තරම් රැවටීමක් නම් හිතාගන්න බෑ. චුට්ටක් නෑම නෙවේ ඒක හිතාගන්න බැරි රැවටීමක්. පෙනෙන බවකින් හම්බෙන්නේ නෑ. ඇහෙන බවකින් හම්බෙන්නේ නෑ. ගඳ සුවඳකින් හම්බෙන්නේ නෑ. රසකින් හම්බෙන්නේ නෑ. ගෑවෙන හැක්කන වදින බවකින් හම්බෙන්නේ හිතන බවකින්. ඕරුව හිතන හැමතිල්ලක් මම කියලා පිළිගන්නවද? ගහ මල ඔහොම හිතන කොටත් ඒ මමද? නෑ. එහෙනම් හිතුවිල්ල මමද? නෑ නෑ. හය පැත්තකින් එක හැගීමකින්වත් මම නිර්මාණය වෙන්නේ නෑ. ඒක හත්වෙනි එක. අවිද්‍යාව තණ්හාව යෙදිච්ච දන නල කලාප මොකද්ද? ඔගොල්ලෝ අහලා තියෙනවද යව කලාප සූත්‍රයේ හතරමං හන්දියක දාලා තියෙනවා ගොයම් මිටියක් කියලා හිතන්නකෝ. මීයට තියෙන පැහිච්ච ගොයම් මිටියක් ගෙනල්ලා හතරමං හන්දියක දාලා තියෙනවා. මනුෂ්‍යෝ හය දෙනෙක් බොහෝම හොඳ හයිය තියෙන ලීහයක් කරන් ඇවිල්ලා මෙන්න මේකට හොඳටම ගානවා. මොකටද? අර කරල් මෙඩියට වී මෙඩියට හොඳටම දැන් මේක කුඩු වෙලා පොඩි පට්ටම් වෙලා. ඊට පස්සේ ඒ හය දෙනා එතනින් ගියාට පස්සේ හත් වෙනි කෙනෙක් ආයේ එනවා තවත් ලීයක් අරගෙන. එයා මොකද කරන්නේ? අර පොඩි වෙලා තියෙන එකට තවත් කරා. මොකද්ද බාගතුන් වහන්සේ කියන්නේ? ඇහෙත් පේනේ වටා දුක් විඳින්මින්, කණින් ඇහෙනේ වටා දුක් විඳින්මින්, නාසයෙන් දැනේ වටා දුක් විඳින්මින්, දිවෙන් දැනේ වටා දුක් විඳින්මින්, ශරීරයෙන් දැනේ වටා දුක් විඳින්මින්, හිතට එන හැඟීම් වටා දුක් විඳින්මින් ඉඳලා පස්සේ මම කියලා ඒව සිහිපත් කරගෙන දුක් වෙනවා. නමුත් කිසිම තැනකින් අර්ථයක් සහිත වැත්තක් කියලා පෙන්වන්න පුළුවන් දෙයක්ද නෑ. නමුත් පුතේ එක ජීවිතයක් නෙවෙයි සසර පුරාවටම තාම අහලා ගන්න බැරුනේ කවුද? මෙන්න මේකයි විඥානය කියන මායාකාරයගේ අතිශයින් දක්ෂ නැවුම නිස්පාදක. ලේසි නෑ මෙයාගෙන් ගලවෙන්න මේ මැජික් එක නවත්තන්න. ඒ නිසායි අපි තිවුණුම නෝනක් තියෙන බුදුරජාණන් වහන්සේගෙන් උදව් ඉල්ලන්නේ. භාග්‍යතුන් වහන්සේ මම අසරණයි, මට එච්චර හැකියාවක් නෑ, මට පිහිට පිළිසරණ ඔබ වහන්සේ වෙන්න කියලායි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ඉල්ලන්නේ. භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ පිහිට ඉල්ලනවා. මට ඔබ වහන්සේගේ පිහිට පිළිසරණ විතරයි, වෙන කෙනෙක්ගේ පිහිටක් පිළිසරණක් මට නෑ. මෙන්න මේ මායාකාර ජීවිතයෙන් මවන මේ බොරුවෙන් මට නිදහස් වෙන්න. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කරපු ධහම තමයි මට පිහිට. මන් අසරණයි, මොනා කරන්නද කියලා අපිට හිතා ගන්නවත් බෑ. මේ ගැන හොයන්න පටන් ගත්තා. නමුත් අපේ අසරණකම නැති කරලා දෙනවා ස්වාක්ඛාත වූ ඒ ශ්‍රී සද්ධර්මය. ක්‍රමානුකූලව මේ ජීවිතයේ ආරවුල් විසඳලා දෙන ඒ මාර්ගය කියා දෙන ඒ දහම අපට පිහිට පිළිසරණට එනවා. අපි ඒකටයි ඒ දහම සරණ ගිහිල්ලා මේ ඉන්නේ. අපි අසරණයි. අපි කෙනාගෙනාට මේක තනියෙන් කරගෙන යන්න තොරතුරු නැහැ. ඒ නිසයි මේක අධ්‍යයනය කරලා දැනගත්ත මහා සංඝරත්නය පිහිටට පිළිසරණට අපි තියාගන්න. අපි අසරණයි. අපට පිහිට පිරිසරණ පිණිස මහා සංඝරත්නයේ වාග්දතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ අපට ඕනේ කියලා. මෙන්න මේන් අපි කරන්නේ අපට නැති නුවණ අපි අහගෙන දැනගන්නවා. අපට නැති වීරිය හදාගන්න තොරතුරු ටික අපි ගන්නවා. අපට නැති සිහිය උපදව ගන්න කාරණා තොරතුරු ටික අපි උපද ගන්නවා. අපේ නැති තැම්පත්කම හදාගන්න තොරතුරු ටික අපි ඉල්ල ගන්නවා. ඒ ඉල්ලගත් තොරතුරු ටික තමා විසින්ම දැන් මොකද කරන්නේ? පරිහරණය කරනවා, වීර්යය උත්සාහය පුරුදු කරනවා. ඒ පුරුදු පුහුණු කිරීම මත දැන් ඔන්න එයාට ලැබෙන ධර්මයේ අර්ථය එයාට තේරෙනවා. කිසිම විදියකින් රූපයක් කියලා දෙයක් නම් මම මගේ කියලා ගන්න සුදුසු නැහැ. සාධාරණ හේතු විනිශ්චය කිරීමකින් එයා එනවා එන්නේ තීරණයකට. මේ වෙලාවේ ඇති වෙන වේදනාව අවුල ලකින වහින වෙලාවේ වතුර එකතු වෙලා තියෙන තැන් වලට වෙහි බින්දු වැටෙනවා නේද උඩේ? ඒ වෙලාවේ වෙහි බින්දු වැටෙනකොට ඒ වතුර වලින් දිය මුගුල කඩ ගන්නවා දැකලා තියෙනවද? ඒ දිය බින්දු ඒ වතුර බින්දුවත් එක්ක ඇති වෙන දිය මුගුල බයෙන්මයි බොහෝ කාලයක් තියාගන්න කැමැති වුණාට තියාගන්න පුළුවන්කද්ද? අපේ ජීවිතවල වේදනාව සැපය කියලා තියෙන දේ එහෙම එකක්. දැන් අපි ප්‍රාර්ථනා කරොත් ඔබ දිගටම තියෙන්න ඕනේ කියලා. පුළුවන්ද? එහෙනම් ඒ ඇතිවෙන සතුටු ස්වභාවයකට කැමති වෙලා ඒක දකින්න වෙනින්න දිගටම කැමති වුණොත් අපි දුකටපත් වෙන එක නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද? මේ වේදනාව අපට තියාගන්න බැරි නම් සතුටු බව ඒ දියබුගුල වගේ ඇති වෙච්ච එක ඉක්මනින් බිඳලා යනවා වගේ ඇති වෙන සැප වේදනාව බොහෝ ඉක්මනින් පෙරළී අවසන් වෙනවා නම් අපට මේක විඳින්න ඉන්න ඕනේ කියලා කැමැත්ත තිබුණාට ඒක තියාගන්න බැරි නම් වෙනස් වීම මතම අපේ ජීවිතයේ දුක නැද්ද? දුක තියෙනවා. එහෙනම් ඔබම වය අඳුනගන්නවා. දුක තීරණය වෙලා තියන්නේ ඇයි? වේදනාව මම විදියට මගේ විදියට දැකලා. ඉතින් සැප වේදනාව ඇති වෙනකොට ඒ මම නම් ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් ඇති වෙනකොට මම වෙන්න පුළුවන්ද? සුළු ප්‍රශ්නය. සතුටු ස්වභාවය මම නම් දැන් දුක් ස්වභාවයට මම කියන්නේ සුදුසුද? මොකද කියන්නේ? මේ අහන්න ඕන ප්‍රශ්න. හරි? මේ අහන්න ඕන ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේලා මේක හරි ලස්සන දේශනාවක් වගත්තා
තියෙනවා.
මෙහෙම හිතන්න. හරිද? දැන් සැප කියන ස්වභාවය කියලා කියන්නේ මම කියන අදහස අපට ගන්න පුළුවන් වුණ තැන නම් දුක කියලා ඇති වෙන ස්වභාවය කියන්නේ මේ සැප කියලා තුන ස්වභාවයට හාත්පසින්ම වෙනස් නේද? හාත්පසින්ම වෙනස් නේ. ඒක හරියට මම කියලා මෙන්න මේ රූපයට කියේ ඉඳලා ඊළඟට මෙන්න මේ රූපයටත් මම කියලා මම කිව්වොත් ඒක හරියද? ඈ? ඒක ගැළපෙන්නේ නැහැ නේ. ඒ වගේ සැපය කියන දෙයට හරි කැමැත්තෙන් මම කියපු අපි ඒක වඩා ආත්පසින්ම වෙනස් අර අපමැති වූ පීඩාකාරී ඒ ස්වභාවයට මම කියලා කියනකොට දැනෙද? කොට දැනෙන්නේ මොනවාද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. දැනෙන හැම එකටම මම කියලා දහන සීල් එක නේද ප්‍රශ්නේ? අපි හෙට දවසේ ඉරියාපත භාවනාවට චුට්ටක් වටිනාකම දෙන්නම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැනුත් ඕනනම් පුළුවන්. ඉරියව් හතරේ සැත ඉරියව්ව මොකද්ද කියලා කියා දෙන්න ජීහෙ කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. මට කියන්න ඕගොල්ලෝ ගත කරන ඉරියව් හතරෙන් සැපම ඉරියව්ව සතුට ජීවිතේට තියෙන ඉරියව්ව කොහොමද? හොයලා තියෙනවද? මෙහෙමයි මතක තියාගන්න ඕන අර සමීකරණයේ උත්තරේ අන්තිමට බිඳුවයි කියලා කාගෙවත් අහලා කියලා හරියන්නේ නැහැ. වර්ගමූල තියෙන නේද? ඊළඟට මොකද්ද? ගොඩාරියක් ජාති තියෙන සමීකරණයක අන්තිමට උත්තරේ මේක බිඳුව වෙනවායි කියලා නිකන් හිතූපමණින් කියලා හරියන්නේ අවකලනය කරලා අනුකලනය කරලා හොම කරලා කරලා ඇවිල්ලා තමයි අන්තිමට උත්තරේ මොකක්ද වෙන්නේ? ආ බින්දුව. එහෙනම් ඒ ටික නොකර ඔබ බින්දුව ගණනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. වාඩි වෙන ඉරියව්ව අපි හිට ඔයගොල්ලෝ හොඳට වාඩි ඇවිදලා ඉන්න වෙලාවේ මම කියනවා ඕගොල්ලොත් පහසුම ඉරියව්ව දැන් වාඩි වෙන්න කියලා. ඔයගොල්ලොන්ට පහසුම ඇති වෙන විදිහට ඕගොල්ලෝ වාඩි වෙන්න කියනවා. එතකොට දැන් මොකද්ද ඉරියව්ව? පහසුම ඉරියව්ව. මම කියනවා පැයක් යනකම් අපි ඔය පහසු වෙමු. පහසුවේ ඉමු. ආයේ මොන වෙන ඉරියව්වකට යන්න ඕනේ නැහැ. විදින එක හරි කරදරයි. නැගිටින එක හරි කරදරයි. ඒ නිසා පියමු. දැන් මේකේ ඉඳලා ඉඳලා ඕගොල්ලෝ ගෙදර යන්න වගේ හේතු විදි හදනවා අමාරුමයි කියලා මේක නම් හරියන්නේ නැහැ. හවුමුදුරෝ මේ කමාන්ඩ් ඕනවත් දෙන්න ලෑස්ති වෙන්නේ නේද? ඕගොල්ලෝ එහෙම කියලා අමාරුමෙන් ඇවරෙනකොට කියනවා හරි කමන්නේ. දැන් ඕගොල්ලෝ නැගිටින්නකෝ. දැන් හිටගත් ඉරියව කොයිතරම් සැපද කියලා බලන්නකෝ. දෙරෙන්නද මෙතුව කවදාවත් හිතුණු නැති තරමට හිටගෙන ඉන්නවා කියන එක පුදුම සපක් කියලා දැනෙනවා. මං අහන දැන් සැපද? ඔව් ස්වාමීන් වහන්සේ පුදුම සතුටක් දැනදාසක් තියෙනවා. අන්තිම හොඳයි කියන අපි හිටගෙන ඉමු. කොච්චර වෙලාවක්ද? තාම පැයක් විතර. දැන් මොකද වෙන්නේ? පැයක් හිටගෙන ඉන්නවා. දැන් මොකද? ඉන්න නම් බෑ මරුවත් තවමද නේද? මං කියනවා හරි තව ටිකක් අපි මො විනාඩි 5ක් මොමෙන් නැහද මම ගෙදර යනවා විනාඩි 5ක් නම් බෑ තවත් ඉන්න. එහෙනම් අපි ඇවිදිමු කියනවා. දැන් පුදේ කකුල උස්සලා ඉස්සරහ තියෙනකොට පුදුම සබහ. පුදුම සතුටක් දැනෙනවා. මං අහනවා ඔබට බොහොම සතුටුද? ඔව් ස්වාමීන් වහන්සේ පුදුම සතුටක් සැපයක් තියෙනවා. මං කියනවා අපි එහෙනම් පැයක් කරගමු. දැන් ඉන්නම ඉන්නම ස්වාමීන් වහන්සේ මට දැන් හිටන් ඉන්න ඕනේ. ඇවිදින්න නම් බෑ නවතින්. මං කියනවා පුතේ දැන් හිටන් ඉන්න එක අමාරුයි කියලා නැවැදින්න පටන් ගත්තා. ආයෙ හිටන් ඉන්න යන්නේ කොහොමද? ඒක දුකයි. නැද්ද? නැනසන්න තේනම් ඉඳගන්න ඕනේ. දැනනම් හොඳටම අමාරුයි. මං කියනවා මයි පුතේ අපි නැගිට්ටේ ඉඳගෙන ඉන්න එක අමාරු නිසා. ඒක දුකයි. එහෙනම් දැන් ඉඳගෙන හරියනවද? හරියනවද? නැහැ. ඒක දුකයි. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ නිදා ගත්තාම පුදුම සතුටක් දැනෙන්නේ. මං කියනවා හරි වන්න නෙදාගන්න. පහසුම ඉරියව්වේ නෙදාගත්තා. මම හැබැයි පහසුද? ඔව් ස්වාමීන් වහන්සේ පහසුයි. හැබැයි පැය දෙකක් යනකම් චුට්ටක්වත් තමයි ඕල් ගන්න බෑ. දැන් මොනා වේද? පහසුයිද? නෑ. ඒක අමාරුම වෙලා දැන් නම් නැගිටින්න ඕනේ කියලා ආයෙත් කියනවා. එතකොට මතක් කරගන්න ඕනා නැගිටිනවා කියන ඉරියව්ව සැප තිබ්බද? එතකොට පුතේ අපිට වෙන දුක් ඕනේ නැහැ. ඉරියව් හතර දුකක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතේ කවදාවත් සැපද තිබිලද? මම මේ ඕගොල්ලෝ වෙන පැත්තක් පෙන්වන්න යන්නේ. අපි ගත කරේ ඉරියව් හතරෙන් ඇවිදින්නේ, ඉඳින්නේ, නිදාගෙන ඉන්නේ. මේ එක්කවත් වෙනම හැබෑවට කවදාවත් සැප තිබිලද එනවද? අනිත් ඉරියව්ව අමාරු නිසා අර ඉරියව්වට මාරු වීමේ වෙනස නේද මේ සැප කියලා අරන් තියන්නේ. හැබැයි සැපද? සැපද? නෑ සැප නෙවෙයි. දුක. එහෙනම් ඉරියව් හතර එක ඉරියව්වකවත් සැප තිබිලා නැත්නම් අපි සැපෙන් කවදාවත් ඉඳලාද? ඔව්, ඉරියව් මාරු කිරීමෙන් අපි සැප කියලා අරලා තියන්නේ. සැපද? නෑ නෑ. අනේකයි. ඒ නිසා හැම වෙලාවෙම වහේ මොකද දුකෙන් දුකට මාරු වෙලා දුකට සැප කියලා. මෙන්න මේකයි මට කියන්න ඕන. ඉඳන් එක දුකක්. හැබැයි හිටන් ඉඳනේ හිටපු එක නවත්තපු නිසා ඉඳන් ඉන්න දුක හරි සැපක් විදියට තේරුණා. හැබැයි ඉඳන් ඉන්න එක දුකක්ද නැද්ද? දුකක්. අපි ඒ හින්දා දුක වැළවුවා. මොකෙන්ද? සැප සංඥාව අරගෙන. දුක්ඛේච සුඛ සන්නේනෝ. මම මේ නැතට ඕලෝරන්නේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ. මම මේ සදරෝධි පට්ඨානේ මේ අරියාපත භාවනාව කියadenne නේ. අපි මිත්‍යා දෘෂ්ටිකයි තාම කියලා කියන්නේ නැහැ. මම දේශියම ඕගොල්ලෝ සම්මාදිටිකයි කියන මිනිස්සෙක් නෙවෙයි. මම එහෙම අපේ ඉත් එක්ක ඉන්න පිරිස දන්න ඔබ වහන්සේ කවදාවත් අපි සම්මාදිටිටපත් වුණා කියලා කියන්නේ නැද්ද කියලා. මම කියන්නේ මම ඕගොල්ලෝට කාරණා කියන්නේ. ඒ මට්ටම නැත්තම් ඔගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. මම මොනවද කරන්නද? මට ඔයගොල්ලොන්ට සම්මාදිට්ඨිය දෙන්න බෑ. මම ධර්මතාවය කියන එක අතිසෙන්සියුම්. නේද? ලේසියෙන් මාර්ගඵලලාභී නොවන කිරිසක් මාර්ගඵලලාභී කියලා මේ සාධනයට හානි කරන්න ඕන නැහැ අපි. නේද? අපි අපේ අරිම වැරද්ද හරියටම වැරද්ද අඳුනගෙන අපි වැරද්ද හරියටම අතහැරියාම සාසනය බබලනවා. අය අහන්න දෙයක් නැහැ. ඒක බබලන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව නේකරුනේ වීර්ය ගන්න ඕගොල්ලන්ට මම වැරද්දක් වහලා හරියන්නේ වැරද්ද වහලා හරියන්නේ නැහැ. එතකොට දැන් අපි මේ ඉඳගෙන ඉන්න එක සපයි, හිටගෙන ඉන්න එක සපයි කියලා, මේ ඇවිදින එක සපයි කියලා හැම වෙලාවෙම අපි දුක නෙවෙයිද මේ සප කියලා අල්ලලා තියෙන්නේ? නේද? දුක කියන දේ සප කියලා බඩහුවද තියෙන්නේ? එහෙනම් අපි තේරුම් ගත්තාම එක ඉරියව්වකවත් සැප ජීවිතයට එන්නේ නැහැ. එක ඉරියව්වකවත් ජීවිතයේ සැප තිබිලා නැහැ කියලා. එහෙනම් අපි හැබැයි සැපේ කියන දේ ගන්න දුක දුක විදියට අපි දකින දවසට වෙන්නේ අපි හැබැයි සැපේට එනවා. නේද? එහෙනම් මේ දුක කියන දෙයට මම මගේ කියලා වටිනා ගන්න එක නවත් වෙනවා. එහෙනම් හිටන් ඉන්න ඉරියව්වට මම මගේ කියනවාද? මම දුකට කැමතිද? මම දුකට කැමතිද? ඕගොල්ලෝ දුකට කැමතිද? එහෙනම් හිටන් ඉන්න ඉරියව්ව දුක නම් ඒකට මම කියලා හරියනවාද? ආන්නේ හිටන් ඉන්න ඉරියව්ව මම අතාරිනවා ඕගොල්ලෝ. මට ඒකයි ඕනේ. ඒකයි ඕගොල්ලෝ මම තෙන්ට ගන්න ඕනේ. එහෙනම් ඉඳන් ඉඳිය දුක නම් දුකට මම කිව්වොත් මම සැපෙන් ඉඳීද කවදාවත් නැහැ. එහෙනම් ඕගොල්ලෝ මේක අතාරින්න ඕනේ. හිටන් ඉඳන් ඉන්නේ මම කියන දෘෂ්තිය අතාරින්න ඕනේ. එදාට ඕගොල්ලෝ සැපෙට එනවා. මම අමුතු දෙයක් ඕගොල්ලන්ට කියන්නේ නැහැ නේද? මම ඕගොල්ලන්ට ධර්මයේ අර්ථයට එන හැටි කියනවා. ඇවිදින ඉරියව්ව දුකක් නම් ඒ ඇවිදින්නේ මම කියලා ගත්තොත් දුක නෙවෙයිද බාර අරන් තියෙන්නේ? එහෙම නෙවෙයිද? එහෙනම් ඕගොල්ලෝ මම ඇවිදින ඉරියව්වට තියෙන අල්මනේ දතාරින්න ඕනේ. එතකොට නේද දුක අතහැරෙන්නේ? නිදාගෙන ඉන්න එක දුකක් නම් ඒක මම කියලා බාරගත්තොත් දුක අපෙන් අතහැරෙයිද? එහෙනම් අපි එතනදී මම වෙයි කියලා එන දෘෂ්ටි අත්හැරගන්න නේද උත්සාහවත් වෙන්නේ? එතකොට නේද දුක? අපි දැන් දුකට අයිතිවාසිකම් කියලා දුකේ පාකුවට හරියනවාද? හරියන්නේ? හරියන්නේ නැහැ. එහෙම එහෙම හරියන්නේ නැහැ. දුක දුක විදියට අඳුන ගන්නව නැහැ. දුක දුක විදියට අඳුනගත්තට පස්සේ දුකට මම මගේ කියලා අයිතිවාසිකම් කියන්න කවුරු අපි කවුරුත් කැමති වෙන්නේ. හැබැයි අපට දුක සැප විදියට තේරුනොත් අපි අයිතිවාසිකම් කියනවද නැද්ද? ඒකයි අපි ඉරියව් හතරට දැන් අයිතිවාසිකම් කියලා ඉන්නේ. පැහැදිලි? ඔව්, අපි ඉරියව් හතරට අයිතිවාසිකම් කියලා ඉන්නේ. සයින්ද ඉඳන් ඉන්නේ ඉරියව්වට මම කියලා අයිතිවාසිකම් කියපු ගමන් ඒ ඉඳන් ඉන්නේ ඉරියව්වේ මගේ කියන දේවල් නැද්ද? ආරයට ආරය. ඒත් එකතු හිටන් ඉන්න ඉරියව්වට මම කියලා කියපු ගමන් ඒ ඉරියව්වත් එක්ක මගේ කියන දේවල් ටික වටේ පිටාවේ හම්බෙන්නවද නැද්ද? ඇවිදින ඉරියව්ව මම වුණ ගමන් ඒ ඇවිදිනකොට පේන ඇහෙන දේවල් මම මගේ කරගන්න නැද්ද? මෙන්න මෙහෙම මහා අර්බුදයක් අර්බුදයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාර භාවනාවෙම කියනකොට කියන්නේ එළදෙනේ මරලා මස් හතර තැනක තියලා විකුණනගෙනකොට ඒ මස් කොටවල් හතර දකින්නකොට එළදෙනේ කියලා අදහසක් එනවද? නෑ. එහෙනම් පටවි විදියට දැක්කම මොමගේ කියලා කියන්නේ නෑ. ආපෝ විදියට දැක්කම මොමගේ කියන්නේ තේජෝ විදියට දැක්කම මොමගේ කියන්න පුළුවන්කම වාතය විදියට දැක්කනම් මොමගේ කියන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් අපි මොමගේ කියලා බාරගත්තු වරද්ද අතරින් නේද දැන් මේ හතර විදියටම බෙදලා හරියට බලන්න කියන්නේ නේද? එතකොට ඒ හතර ඒ විදිහට බලුවට පස්සේ ඒ හතරේ අර්ථෙම ඉච්චියාපු ගෙනාම අවිදිනකොට දැන් දකින්නවා ඒ තියෙන්නේ දුක. එහෙනම් මෙන්න ඇවිදිනවා කියලා හැඟීමක් ඉපදෙන බව දැන් මේ හැඟීම හෝ මේ ඉරියව හෝ දෙක එකක්වත් බාරගන්න සුදුසු වේවද? සිහියෙන් ඒ හැඟීම විදියට ඒ හැඟීමත් එක්ක අපි දන්න සිද්ධිය මේකයි කියන දේකට මනස යදලා හොඳට සිහියෙන් බලන් ඉන්නවා. බහින්න දෙනවද මොමගේ කියලා? මේ ධර්මාර්ථ විනිශ්චයේදී ඕගොල්ලෝගේ වගේ ජීවිතවල මෙන්න මේ බැහැගෙන තියෙන මම මගේ කියලා පිළිගත්ත බව තුළ මේවා වෙනස් වීමේ නැති වුණ දුක් පීඩාව අත්හැරිලා යන්න ඥානය නුවණ ඉපදෙවීමටයි බුදුරජාණන් වහන්සේලා මේ ක්‍රමය අපට කියලා දෙන්නේ. බොහොම අපට ඉතාම හොඳින් ගවේෂණය කරලා බලන්න පුළුවන් තන මුල් කරගෙන ඉතාම හොඳට අපේ බොරුව අපි අඳුර ගන්න ඕනේ. ඒකට ශරීරය කියන දේ අපට පරිශීලනය කරන්න මේ වෙනකොට අඳුර ගන්න තියෙන හොඳම තැන. වේදනාව කියන්නේ දැනීමක්, නාම ධර්මතාවයක්. පෙන්වන්න පුළුවන්ද? මට පේනවා හෙනවයි කියලා මම කියනවා ඕගොල්ලෝ අදහනවා විශ්වාස කරනවා විතරයි. මට පේන හෙන බව ඕගොල්ලෝ දන්නවද? සඤ්ඤාව නාම ධර්මතාවය පෙන්වන්න විදිය මම හිතනවා කියලා ඕගොල්ලෝ හිතන් ඉන්නවා. හැබැයි මම හිතනවා කියලා ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන්ද? දැන් නාම ධර්මතාවය මෙතන හිත උපදිනවා කියලා ඕගොල්ලෝ හිතන් ඉන්නවා. හැබැයි විඥානය කියන්නේ අරූපී නාම ධර්මතාවය හම්බෙනවද? හැබැයි අපි දැන් මේ ඔක්කොම මෙතන සිද්ධ වෙනවා කියලා හිතාගෙන ඉන්නේ රූපේ කියන දේ අපිට පේන කල්ලකට නෙවෙයිද? එහෙනම් අපේ ජීවිතේ ඔක්කොම මේ කෙලෙස් පොදිය බැහැගෙන තියෙන රූපයක් ඇතුලේ නෙවෙයිද? හොඳට බලන්න. ඕවෙන්නේ හින්දායි මෙන්න මේක සකසා විනිශ්චය කරලා මෙන්න මේකෙන් මනස ගලවන්න ඕනේ. දැන් නැති මාසද? නැතුවද? නිදමත මේ ආලෝක සංඥාව පුරුදු කරන්න අහන්නේ. නවත්තන්නේ නැවෙන්නේ. ආලෝකයේ තිබුණට සංඥාව හැදුවේ නැත්තම් නිදිමත මොකද තව? හරි? අදට තියාගන්න ආලෝකයේ වෙනයි ආලෝකයේ පිළිබඳව සංඥාව උපදින එක අසුභ වූ ශරීරයක් තිබ්බට අපිට මේකේ අසුභේ වඩනද කවදාවත් නෑමයි පුතේ අසුභ වූ දේවල් කොටස් තියෙන එක වෙනයි අසුභ මානසිකාරය වෙනයි සතිපට්ඨානය කරන මගේ බුදුරයන් වහන්සේ අපි ලස්සනට කියන ඕක හිතන්වත් දෙයක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන් මේක ජරා ශරීරයක් තමයි එහෙනම් එහෙම හිතන්න ඕනේ නෑ කියලා දුරු බුදුරයන් වහන්සේ කියනවා මෙන්න ධ්‍යාන විභංගයේදී විස්තර කරලා පෙන්නනවා මහණනි මෙන්න අසුභ කොටස් කියලා තිබුණු එක වෙනම දෙයක් ඒ උන් කොටස් තිබුණාට අසුභ බව වෙනවද පිළිකුල් කොටස් තිබුණාට අපිට මේක පිළිකුල් කියන නුවණ ඇවිල්ලා කලකිරුණාද නෑ මහණනි මානසිකාරය කියන්නේ වෙන එකක් අසුභ කොටස් කියන ටික අඳුනගෙන ඒගෙන මෙනෙහි කිරීම කියන කාරණාව වෙනුයි අසුභ මානසිකාරය අසුභානු පස්සනාව වැඩෙන්නේ කොලේ වරණක් ගන්න දෙන්නේ නැහැ නෑ එහෙම කරන්න බෑ එහෙම වුණා නම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ සුභ සංඥාවක් අහලකටවත් එන්න බෑ එයි හම් වෙන දේවල් අසුභයි නමුත් අසුභ වුණාට සුභ සංඥාව මානසිකාරය සුව වෙනකොට කවදාවත් අසුභව ප්‍රකට කරනවද අසුභ කොච්චර තිබුණත් අසුභ සංඥාව හැදුවේ නැත්නම් අසුභ බව පෙන්වනවද නෑ අන්න ඒකයි මුතේ මේ මායාවේ වැඩ ඒ නිසා බුදුවරු අපට දෙන චූටිම චූටි උපදේශවත් අපි පැත්තකට දාන්න සුදුසු නෑ අත්තරින්න නම් සුදුසු ඒ දන්න නම් එපා බුදුවරුන්ට වඩා අපි දක්ෂයි කියලා ඒ දෙන්නේ උපදේශය අත්‍යවශ්‍යම නිසා එද මම තාම අසුභ භාවනාව ගැන කතා කරන්න පටන් ගත්තේවත් නැහැ චුට්ටි දේවල් මේ කියන්නේ යන්නේ තාම එහෙම නේ තව ඕ ඒක සකසාවනේක දැනින්න අපිට හිතන්න පුළුවන් එහෙනම් අපි ආලෝක සංඥාව වඩන්න පටන් ගන්නවද හේතු ආලෝක සංඥාව වඩන්න බුදුරජාන් වහන්සේ කියන්නේ නිදිමත නැති කර ගැනීමට තමයි ඉතින් නිදිමත නැති වෙලාවේ නේද නිදිමත තියෙන වෙලාවේ මේ භාවනාව පුරුදු කරගන්නවා ආරෙන්න නිදිමත නැති වෙලාවේ ඒක පුරුදු කරලා හරියනවද මේ විතරයි මේ හැමදාම මම මොකක් කරු ලෙඩ නේද මම ඕගොල්ලොන්ට නිදිමත නැහැ කියලා මම දන්නවා ඕගොල්ලෝ කොහොම කැමැත්තෙන් ඉන්නේ මේ විදිහට පරිසරයේ හොඳටම රස්නේ මම හිතන්නකෝ මම උපමාවක් කියනවා පරිසරයේ හොඳටම රස්නේ ඕගොල්ලෝගේ ශරීරයට අපහසුයි දාහය ගලනවා හරිද මේ වෙලාවේ ඕගොල්ලෝ ළඟ දර කැලේ එකතු කරලා ගෙන ගොඩක් ගහලා දුන්නොත් වටිනවද ඈ කැමති වෙනවද ප්‍රයෝජනවත්ද ප්‍රයෝජනවත් පරිසරය අතිශය සීතලයි අධික සීතලයි මේ වෙලාවේ ඒ තියෙන උෂ්ණත්වය ඔන්න සෙල්සියස් අංශක 17ට වැඩිලා දැන් ඔන්න අපි වායු සමීකරණ යන්ත්‍රයකින් මේක 13ට අඩු කරලා දෙනවා සපද ප්‍රයෝජනවත්ද ඔබලු හොඳට අවදිමත් භවෙන් ඉන්නවා මම අවදිමත් භව තවත් හදන්න හදනවා ආලෝක සංඥාව පුරුදු කරලා හරියනවද? වටින්නේ නැහැ යෝගුණට නිදිමතක් නැහැ. ඉතින් නිදිමත ඒ භාවනා කරාම නිදිමත නැති වෙනවා. ආ නිදිමත තියෙන කෙනාට නිදිමත අතහැරලා අවදිමත් බව වෙනවා කියලා ඔප්පු කරගන්න නම් නිදිමත තියෙනකොට නිපුරුදු කරන්න ඕනේ. ඒකයි මම මේ දා 12 වෙනකම් මේ බලන් ඉන්නේ දා. අවසර නිදිමත නැහැ අපේ මහත්තයෝ. ඔබලු බලන්න
ස්වාමීන් වහන්සේ භාවනාවලට ලං කරනකොට ධර්ම දේශනා රෙකෝඩින් තියනවා නම් ආලෝක සංඥාව වඩන්න පටන් අරන් තියෙන්නේ මේ දැන් වෙලාව පාන්දර 1යි. ස්වාමීන් වහන්සේ දැන් වෙලාව පාන්දර 1යි නිදිමතද? ඔව් ස්වාමීන් වහන්සේ නිදා ගන්න ඕනේ. හරි නිදිමතයි. එහෙනම් අපි ආලෝක සංඥාව වඩමු. ඔන්න දේශනාව පටන් අරන් තියෙන්නේ පාන්දර 1ට. ඒකයි මම කරන දේශනාව ඔයගොල්ලෝ ගෙදර ඉඳන් ඇහුවට වැඩක් නැහැ. පාන්දර 1ට ප්‍රායෝගික අත්දැකීමක් දෙන්න ඒ දේශනාව කරන්න. දැන් ගෙදර දවල් 12ට ඕක ඇහුවට වැඩක් තියෙන්නේ නැහැ. එහෙනම් හොඳයි. එහෙනම් අද දවසේත් ඔයගොල්ලෝ බොහොම උනන්දුවෙන් වීර්යයෙන් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධම්ම පුරුදු පුහුණු කරන්න උත්සාහවත් වුණා නේද? ඒ ධම්ම වෙනුවෙන් වීර්යය කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධම්මේ අර්ථ තමන්ගේ ජීවිතයට සියුම්ව ගලප ගන්න උත්සාහවත් වුණා. ඒ ගලපගත තොරතුරු ඔයගොල්ලෝගේ ජීවිතවලට ලොකු වෙනස්කමක් ඇති කරලා දෙනවා කියලා ඔයගොල්ලෝ විඳිනවා. ඒක නම මම ඔයගොල්ලෝගේ කේක් නාගෙන් අහන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ කතාවෙන් ස්වරූපයෙන් ඒක පේනවා නේද? ඒ නිසා මේ තමයි අපි බුදුරජාණන් වහන්සේට ළඟ වුණා. භාග්‍යතුන් වහන්සේ අඳුනගත් අයෝ ධම්මං පස්සති සෝමං පස්සති. අපි මේ ජීවිතවල ධම්මයේ අර්ථය යන්න යන්න අපිට භාග්‍යතුන් වහන්සේගේ වටිනාකම දැනෙනවා. ශ්‍රී සද්ධර්මයේ වටිනාකම දැනෙනවා. මහා සංඝරත්නයේ වටිනාකම දැනෙනවා. ඉතින් අපි බුදුවරේ ජීවමාන කරගන්න හදන්නේ මේ හදවතට. ඉතින් අද දවසෙත් ඔබ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කරගන්න මේ කරගත් උත්සාහයේ මේ කරාසියුණු සියලුම කුසල සම්පත් ඔබට ඒ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්නේහි සනතුණු සංසඳීම තමන්ගේ ජීවිතයේ ද උපදව ගන්න සියලු ගුණ ධර්ම වහවහ දිනු කරගැනීමට හේතුපකාරයක් වේවා. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න සමේ සියලු කුසල හේතුපකාරයක් වේවා කියලා ඔබ හැමදෙනාටම අනුමෝදන් කරමු. ඒ වගේම මේ අපට බණ භාවනාව කරන් යන මේ පහසුකම් සියල්ල සකස් කරන දුන්න ඔබට නැගිලි සහිතව ආහාර පාන සහිතව ගිලන්පස සහිතව මේවා ලබා දුන්නේ හැම කෙනෙක්ගේම ජීවිතවලට මේ කුසල් හේතුවෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් වේවා. ඒ හැමදෙනාටම ඒ උතුම් සාන්තිය සංසිඳීම සැනසීම පිණිස මේ කුසල් හේතුපකාරයක් වේවා කියලා පින් අනුමෝදන් කරමු. අපි පාන්දර පහට පටන් ගන්නවා.